අවසරයි මූලාසනස්ස ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සූදානම් වෙන්නේ දවසේ ධර්ම දේශනාවට සිදුවුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතාවසෝ කොට්ටිත භික්ඛුනා පංචබාදානක්ඛන්දා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ අනත්තතෝ ශුඤ්ඤතෝ යෝනිසෝ මනසිකාතබ්බාති තී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනා වලියක් මේ ගාථා පාඨය මේක නම් ගාථා පාඨයක් නෙමෙයි මේක ගද්ද්‍ය පාඨයක් අනුව පැවැත්වුවා ද අපි දේශනා වලිය නිමාවක් සටහන් කරන හදන වෙලාව. ඉතින් මේකේ දාල අදහස ගත්තොත් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් කොටිත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙකුට යම්කිසි කෙනෙක් සුතවන්තනම් සුතවන්ත පුද්ගලියෙක් මෙනෙහි කළ යුත්තේ මනස කාර්ය පැවැත්විය යුත්තේ පංච උපාදානස්කන්ධයයි. ඒක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකම තමයි 11 ආකාරයට පෙන්වන්නේ. මේක ලෙඩක්, මේක රෝගයක්, මේක gaduwak, මේක හෝනියමක්, මේක උලක්, මේක මාරාමිෂයක්, මේක තුච්ඡ දෙයක්, මේක රීත දෙයක්, මේක අනුංගෙ දෙයක් කියලා වගේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ 11 ආකාරය අනිච්ච දුක්ඛ අනාත්ත කියලා සටහන් කරලා තියෙනවා. සවිස්තර වශයෙන් මේක 40 ආකාරයකට බෙදෙනවා. ඉතින් අපි බැලුවේ මේකේ පළවෙනිම සඳහන් වෙන රූපය නැත්තම් මේ ඇහැට පේන වර්ණ సంతාණය මේ විදියට අනිච්චයට දාලා දුකට දාලා අපිට පේන්නේ කොයි වෙලාවෙදිද කොයි වෙලාවෙදිද ඒක මේ බොජ්ජංගයක් විදිහට නැත්නම් බෝධියට නැමිච්ච එහෙම නැත්නම් ගමනට ඉදිරියට සුබ පෙර ලකුණක් වඩටපත් වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒක ඇත්තටම එහෙම බලන එක වටනාගමක් තියෙනවා. යම් වෙලාවක රූපේ දැක්කනම් ඒක අනිවාර්යයෙන්ම වේදනාව දැකලා ඉවරයි, සංඥා දැකලා ඉවරයි, සංඥාව දැකලා ඉවරයි, සංස්කාර දැකලා ඉවරයි, විඥාන දැකලා ඉවරයි. මේ විස්තර වශයෙන් ගෙන් වුණාට මේ පහම එකට තියෙන. මේ පහ නාම රූප වශයෙන් කඩනවා. රූප පිළිබඳ හැඟීමක් ඇති කෙනාට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අරූප කොටස් වේදනා සංඥා සංඛාර විඥාන කියලා කඩනවා. නාම ධර්ම පිළිබඳ හොඳට දන්න කියන කෙනාට පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ විඥාන කියලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා රූප කොටස් කඩනවා. ඊට පස්සේ විඥානය කියලා තනි වචනේ නාම ධර්ම පෙන්නනවා. එදි මේ විදිහට මේ කඩා දැක්වීම සර්වචනාංශගේ දේශනා විලාසයක් මෙතන දක්වලා තියෙන්නේ. රූපේ පිළිබඳව අවබෝධය අඩු, වේදනා පිළිබඳ අවබෝධය වැඩි කෙනාට පෙන්වන ක්‍රමයක්. සමාවෙන්ට අනිත් පැත්ත රූපේ පිළිබඳව දැනීමක් ඇති, වේදනා පිළිබඳව විස්තර කරන විලාසයක්. ඉතින් අපි ශක්ති ප්‍රමාණේ භාවනාවේදී මේ රූපය කියලා අරමුණ නිමිත්ත දෙස බලනින්නකොට එහි වෙනස් වීම ස්වභාවය, ඒකේ දුක් දෙන ස්වභාවය, ඒක මට ආණ්ඩු මට්ටු කරන්න බැරි ස්වභාවය දැකීම දක්ෂකමක්, දැකීම කුසලයක්, දැකීම වටිනා දෙයක් කියන එකට හිත හදන්න පුළුවන් වුණා නම් අපේ වැඩමුළුව සාර්ථකයි, දේශනාවලිය සාර්ථකයි. කවුරු හරි මේ බලන දකින දේ නිත්‍ය නැතිකම කරදරයකට ගන්නවා නම්, හිරිහැරයකට ගන්නවා නම්, සතිය කැඩුනයි කියලා ගන්නවා නම්, භාවනා කරනවායි කියලා ගන්නවා නම් ඒ කෙනාට ඒ කියන්නේ දේශනාවලිය ඇහිලත් නැහැ, අර්ථයක් ඇවිල්ලා නැහැ, නැත්නම් සුතවන්ත වෙලා නැහැ. ඒ නිසා පටන් ගන්නකොටවත් යම් සුතම ඥානයක් තිබුණා. අපි බැලුවේ ඒක කොච්චරක් මේ භාවනාවට අත්උදව් වෙන විදිහට, භාවනාවට අනුග්‍රහ වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එතකොට අපි කියනවා සුතය විපස්සනාට දාගත්තයි කියලා. ඒකේ නා නිතරම බලන්නේ හිත රඳවා ගැනීමට අරමුණක් ගත්තට ඒ අරමුණ දිහා නැවත නැවත බලනකොට ඒ අරමුණේ වෙනසක් වෙනවා, විපරිණාමයක් වෙනවා, දුකක් දැනෙනවා, හිතුවපැතු දේවල් වෙන්නේ නැහැ, නොසිතු නොවිරු දේවල් වෙනවා. ඒක තමයි දැනගන්න ඕනේ කියන එක දැනගත්තන සාර්ථකයි. ඉතින් මේ රූපය භාවනා කරලා ඉන්නකොට ගන්න රූපය අපි නම් කෙරුවොත් ඒකට වායෝ පොට්ටබ්බ රූපේ කියලා කියනවා. නැත්තම් ඇවිදිනකොට දැනෙන පඨවි රූපේ වෙන්න පුළුවන්. නැත්තම් ඉදිරියෙන්දා දැනෙන උණුසුම සිසිලත වෙන්න පුළුවන්. ආපෝ තේජෝ රූපේ වෙන්න. නැත්තම් වැగిරෙන ගතිය පිටු කරන ගතිය ආපෝ වෙන්න පුළුවන්. එකක්වත් බලලා ඊගවසරේ බලනකොට ඒ විදිහට හිටින්නේ නැහැ. ඉතින් මේක තමයි අනිච්ච කියලා කියන්නේ. ඉතින් මේක දක්නාසුලෝහි බැලුවා නම් ඒ අඩුගානේ භෞතික විද්‍යාඥයෙක් වෙනවා. මොකද භෞතික විද්‍යාව දන්න ඔක්කොමලා ඒක දන්නවා. මේ රූප හැදිලා තියෙන්නේ මේ තාම කුඩා අංශු වලින් අණු කුඩා අංශු වලින් ඒ තාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල්. ඒවදී හබනකොට ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ගොඩක් වෙලා එකතු වෙලා බලනකොට ඒකකයක් වගේ ඝණයක් විදියට සංතතියක් විදියට පෙන්වනවා. කුඩා කරලා කරලා බලන්න බලන්න මේවා වේග ධාරාවක් බාටපත් වෙනවා. ඉතින් භාවනා මානසිකාරයේ වැඩි වෙන්න මේක වේගයක් විතරයි අපට පේන්නේ. ඒවා අංශු අංශු වශයෙන් කැඩි කැඩි යනවා. භාවනා මානසිකාරයේ මුට්ටස් සතිය නම් තියෙනවා. ඔලමුල සතියක් නම් gediyak පේනවා. ඒකකයක් පේනවා. ඉතින් ඒ නිසා අපි මේ බලපු ඒකකය බලපු gediy පිටින් බලන එක විශ්ව කර කර බලන එකට විභජ්‍ය වාදය කියනවා. බල බලා ඉන්නකොට ඉන්ද්‍රිය ධර්ම එකලස් වෙනකොට ඒක නිකන් දූවිලි ගොඩක් ශක්තිය වෙනස් වෙන සුළු දෙයක් කියලා පේනවා. ඉතින් මේ විදිහට තමන් බලාගෙන ඉන්නදී හැඳි ගෑවිලා යනකොට විනාශ වෙලා යනකොට දුකක් ඇති වෙනවා. නැත්නම් දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. ඉතින් යෝගාවචරය යන්නගෙනෝ නම් අරමුණ දිහා බලනකොට වෙනස් වෙනවා දකින්නකොට ඇති වෙන මේ දුක තමන්ට වෙච්ච හානියක්, ઈચ્છාබංගත්වයක්, මම කාලකන්ණියෙක් මට සතිය නැතිසයි දුක ආවේ. මට සීල නැතිසයි දුක ආවේ කියලා කවදාහක්වත් ඒ පැමිණෙන දුක භාවනා ප්‍රතිපලයක් වශයෙන් ගන්නෑ. එහෙම නැත්නම් දුක්ඛතෝ වශයෙන් බලන්න දන්නේ නැහැ. ඉතින් හැමදාම කමඨාන් වාර්තාවේ කණපින්දම් ගන්නවා. භාවනා කරනකොට මේක හිරියරයි, මේක කරදරයි, එහෙමයි මේමයි මේක නැති කරන්නේ කොහොමද? ඒකට හොඳට තේරෙනවා. මේ වැටහෙනදී, අත්පනා පිට වැටහෙනදී, ඒකේ තියෙන පෙළන ගතිය, තවන ගතිය දරා ගන්න බෑ. බරක් දැත්තටම කියනවා දරන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. අපේක්ෂා කරන්නේ ඊට වැඩිය මොකද්දෝ සුන්දර භාවයක්. ඒ කියන්නේ සම්ථාරේ පතනවායි කිය. භාවනා බැලුවා නම් පේන්න තියෙන්නේ බලන අරමුණ දුකක්. එහෙම නැත්නම් ඒක ලකුණු හතරක් පෙන්වනවා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ. පේලන ගතිය දැනෙනවා. තවන ගතිය දැනෙනවා. සංකර ගතිය දැනෙනවා. සංකත විපරිණාම ගතිය දැනෙනවා. පීලනට්ටෝ, සන්තాపනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. ඉතින් කණපින්දමක්ම තමයි හැම කමටහන් වාර්තාවකම තියෙන්නේ. ඒ මොකද අර පේන දවන ගතිය, තවන ගතිය සංකත ගතිය දකින්නකොට කියනවා මේක නැති කරලා දෙන්න බැද්ද කියලා. මේක මේ භාවනා ප්‍රතිපලයක් වශයෙන් දුක්ඛතෝ බැලන ක්‍රමයේ වශයෙන් දන්නේ. ඒ නිසා යගේ සුතේ තාම පිරිසුදු මදි. කවදා හරි මම මේක තමයි මේ දුක්ඛ කියලා දැකලා තියෙන මේ පීණ දුක තමයි ඔක මකන්න බෑ. ඔක බාර ගන්න පුළුවන්. බාර ගැනීම ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. බාර ගැනීම අපි පෞරුෂත්වයේ දෝෂයක් නෙමෙයි. සුත විඥානයේ දෝෂයක් නෙමෙයි. ඇත්තනම් ඔක බාර ගන්නයි කියලා. එතකොට පැමිණෙන දුක පැමිණෙන දුක වශයෙන් බලනකොට පේනවා මෙතන තිබිලා තියෙන නමක් දාප එකක් විතරයි සංඥාවක්. ඒ සංඥාවේ එච්චරම ස්ථිරසාර එකක් මේක නිකන් මිරිඟුවක් වගේ එකක්. පැමිණෙන දුක් පැනිරහයක් කර ගන්න පුළුවන්, පැමිණෙන දුක් දුක් කර ගන්න පුළුවන්. හොඳ දක්ෂ බණ ඇසුවිරු ඥාන එක්කනට ඥාන දිනන කරන පැමිණෙන දුක් පැනිරහයි. මේක නිකන් කට කතාවක් විතරයි ශරීරයට අස ගන්න මිනිහට. ජීවිතයට අත කරන මේ යටි අවදාහරි මේ දැනගත්තොත් මේ පැමිණි දුක් පැන් රහයි කියලා කියන්නේ කට කහනවට කියන එක නෙවෙයි. නොපැමිණි දුක් රාශියක් වැහෙන්නේ අපෙන් පැමිණි දුකට සාදර වීමෙන් තමයි. ඒ නිසා පැමිණි දුකට සාදර වෙනකොට ලෝකයක් දුකින් අපි අයින් වෙනවා. පැමිණි දුක දන්න ටිකක් නේ. ඒක නිසා පැමිණි දුකට තියෙන නැදකින් ඔබතන් සංඥා වෙනුවට ප්‍රාර්ථනා කරන අනේ හොඳයි කියන සංඥා වෙනවා. ඒකට සංඥා විපල්ලාස නැති වෙනවා. නිච්චේ අනිච්ච සංඥා වෙනවා. සුඛේ දුක්ඛ සංඥා වෙනවා. ඒ විදිහට අනිච්ඡං දුක්ඛං අසුභං අනත්තං කියන එක වෙනකොට අපි ලෝකේ ජීවත් වෙන්නේ නිච්ච සුඛ සුභ ආත්මේ. ඒක තමයි ලෞකික ඥාන කියන්නේ. ඉතින් අපිට පේනවා මේ ලෞකික ඥාන වල සංඥාව වහලා ගහලා තියෙන්නේ. ඒක පෙන්වන්නේ නැහැ. නමුත් මේ ලෞකික ඥාන හරහ කියන බලන් ඔය සෞඛික ඥාන ඥාන මට්ටමේ ඔබට කිසිම සේවයක් කරන්නේ නැහැ. ඔකේ අනිප්පත්ත තමයි ඇත්ත. අපි නිත්‍යයි කියන හැමදේම දුකයි කියලා මේකේ සංඥාව මාරු වෙන එකට කියනවා යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය කියන දැනට එනවායි කියන්නේ. අපි මෙතෙක්කල් වරදෝලා තීරුම් ගත්ත දේ හරි පැත්තට දැමීම අයෝනිසෝමනසිකාරයේ තිබුණු මනස යෝනිසෝමනසිකාරයට එනකොට පේනවා මේ පැමිණි දුක් පැමිණිලායි කියනවා කොහෙවත් දුවන්න ඕනේ නැහැ. දොස්තරල හොයන්න ඕනකමකුත් නැහැ. ගිනි නිවන හමුදා හොයන්න ඕනකමකුත් නැහැ. බැංකුවට දුවන්න ඕනකමකුත් නැහැ. මේ පැමිණි දුක් දරාගෙන ඉන්න පුළුවන්. නමුත් අපි කොච්චර දීන වෙලා තියෙනවද කියනවනම් කොච්චර හීන වෙලා තියෙනවද කියනවනම් කොච්චර දාස වෙලා තියෙනවද කියනවනම් කොච්චර බත්බැලේ වෙලා තියෙනවද කියනවනම් අපි දරුවන්ටත් දොස්තර කෙනෙක් දෙන්න හදනවා. දරුවන්ටත් බැංකු කෙනෙක් දෙන්න හදනවා. දරුවන්ටත් රක්ෂණ සහතිකයක් දෙන්න හදනවා. දරුවන්ටත් ආණ්ඩුව හොඳ රස්සාවක් කරන් දෙන්න හදනවා. මොකද බුදුන් විශ්වාස නැහැ ආණ්ඩුව විශ්වාසයි. සල්ලි විශ්වාසයි. මේ මිනිස්සු මේ කරන සංවිධාන විශ්වාසයි. ඒක නිසා ක්‍රිෂ්ණමූර්තිතුමා කියන මේ සියලුම සංවිධාන මාරපාක්ෂිකයි කියලා. ඔක්කොම ඉන්නේ අපි මේ බය ප්‍රයෝජනට අරගෙන අපිට බොරු සංඥාවකින් වහලා අපි මේ ඉන්නකම් කසා කරන එක. බුදු ජානන්සේ සඳහන් කළේ නෝක සංඥා විනාශ කරගනි අයෝනිසු මනසිකාන්නේ තමන්ගේ පිට තමන් විතරයි. අනු පිට දෙව්වොත් වෙයි වැලක මනසින්න අපිට අම්මත් ඉගෙනුවේ අනුගේ පිට හොයන්න තාත්තත් ඉගෙනුවේ අනු පිට හොයන්න පන්ති කාමරෙත් ඉගෙනුවේ අනු පිට හොයන්න බුදු ජානන්සේ රාහුල කුමාරට ඉගෙනුවේ ඒක නෙවෙයි. තමන්ගේ පිට එතකොට අපි මේ අනුන් පිට හොයනවා කියලා කියන්නේ මිච්ඡා සංඥාවක්. තමන්ගේ පිටට આવොත් මේක ඇතුලේ ඔක්කොම තියෙනවායි කියලා අනේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්වපටි ලාභෝ දුර්ලභා ඝන සම්පatti දුර්ලභා තද්දම්මතවනං දුර්ලභා සප්පුරිස සංසෝ දුර්ලභෝ පබ්බජ්ජ. මේ ඔක්කොම දැන් තියෙනව නේද කියලා හිතනවා ඒක. අපි මේ නෑ කිය කිය හොයන දේ අන් මේ අනර්ය පරිේශන පැත්තක දාලා වර්තමානයේ එලෙබසිටි සීයෙන් ඒකට ලොකු සංසේ කියන්නේ සාසන සම්පත්තිය කියලා. ආය පරිේශන නෑ. කිංච පරිේශනං චරේ. මොන තවදුන පරිේශෙන්ද කියලා බුදුජානසේ අහනවා. මේ ඇතුලේ නම් ඔක්කොම සැප තියෙන්නේ. අන්නේ විදිහට ඇතුලේයි සැප තියෙන්නේ කියලා දන්න එකට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ආයිරේ සැප වෙන එකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් සමාජයේ කට්ටියක් එකතු වෙච්ච ගමන් අම්මුලණුවක් කරනවා. කට්ටිය මේකට වෙලා මාර්යා පරද්දන්න පුළුවන් කිය. මාර්යා නිකන් හොලොප්පොලොප්පොලොප්ප ගාලා hina වෙනවා. තොපි එක එකට මං ගහන්නේ. කට්ටියට නෙමෙයි වරෙන්කෝ. මයිලඟට වරෙන්කෝ වෙනුවට ලේබඩ ගිහිල්ලා මැරෙන්නේ උඹ. කොළබොක් එළියට ඇවිල්ලා මැරෙන්නේ. කට්ටිය වශයෙන් අඬහැරපෑවට. ඒ නිසා තනි වෙලා බලපං. උඹ ළඟ නම් සැප තියෙන්නේ. වටපිට බලන් දෙපා. ඒකද කියනවා සංඥා වශයෙන් අපි එතම මේ දැන් අරගෙන තිනෝනේ අපි මේ මට යමක්කමක් තිනවා මං අසවලාය මම මේ විදිහේ සම්මාදී මේ ධක්ඛය දිට්ඨියක් තිනවා මට මේ වගේ මාන්නයක් තින් මේ සේරම අනිච්චං දුක්ඛං අනත්තං දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ කියලා අපි යමකින් හඳුනගෙන හිටියානම් මං අසවලයි කියලා ඒ සියල්ලම දිහා ඒ සංඥාවල් සියල්ලම තියා, ලේබල් සියල්ලම තියා, සලකුණු සියල්ලම තියා. එතෙන් තව කෙනෙක් අඳුනා ගැනීම වල තමයි නේද සලකුණු සියල්ලම ওই ලයිස්ට් යනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ කියලා. ඉතින් එතකොට සංඥාව නැති අවස්ථාවක තේනවා එකක්වත් නැහැ. සංඥාව නැති වෙලාවක් තියෙනවා. අපි ඒකට බයයි. අපි හරියට පිටිත් නූල් ගැට ගන්නවකට. අපි හරියට ඇප නූල් දානවකට. අපි හරියට මේ පඳුරු අයින් කරනවා මේ සංඥාව නැති වෙනවට. තියෙන හැම සංඥාවක්ම සංසාරේ නම් මේ සංඥාව නැති එකක් මේ ජීවිතේම ගන්න පුළුවන් නම් ඒක හොඳ අවදියකින් හොඳ සීයකින් හොඳ අප්‍රමාදයකින් මේ සංඥාව නැති තැනට යන්න පුළුවන් නම් ඒක බුදුචන්නාංශයේ මේ කලහවිවාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා න සංඥ සංඤී න නෝපි විසංඤී න විභූත සංඤී නෝපි අසඤ්ඤී එවං සමේතස්ස විභූති රූපං සංඥානි දානානි පංච සංඛා. අපි භාවනා කරනකොට යනකොට එනවා මේ කාමී ලෝකයේ තියෙන සංඥාවකුත් නෙවෙයි අපි ඉන්නේ. අපි එකෙන් අයින් වෙලා ඊට පස්සේ ඒක ප්‍රතිස්ථාපනය කරන්න ගත්ත ආනාපානේ හෝ වම දකුණු ඒකෙමුත් අයින් වෙලා ලාංකේ පේන්නේත් නැහැ. හැබැයි හොඳටම දන්නවා විසඤ්ඤ වෙලා නැහැ කියලා. හොඳටම දන්නවා අසඤ්ඤ ලෝකෙත් නෙවෙයි ඉන්නේ කියලා. හැබැයි කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒවන් සමේතස විභූති රූපං. එතකොට මේ රූප ලෝකෙම ඉක්මව වෙනවා. සංඥා නිදානානි පංච සංඛා ලෝකේ තීනතා කටකතන්දර සම්පප්පලාප සංඥාව නිදාන කරගෙන තියෙනවා. නිසා භාවනා ලෝකෙදී සංඥාව නැත්ැනකට යන්න පුළුවන්කම යෝගාවචරයට වෙන්නේ යකා ගහලවා මහතෝන් දිට්ටි ඇවිල්ලවා බය වෙන්න පටන් ගන්න. නොදන්න ශේෂ්ඨට යනකොට ඉතිපිසෝ 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 කියනවා නැත්නම් ඉතිබසබස ඉතිබසබස හරි කියනවා. මොකද දන්නේ නැති තැනකට ගියා. එතකොට තමයි බුදුහාමුදුරුව සී වෙන්නේ. නරක නැහැ බුදුහාමුදුරුව සී වුණා. නමුත් බුදුරජාන්සේ සඳහන් කළා තියෙන්නේ ඔතින් යනකොට බයට ඉතිපිසෝ ගාතව කියන්න එපා. සිහිපත් කරපන් ඔබ සංඥාව ක්‍රමයෙන් ගෙවම් කරපෙහෙදි. දැන් සංඥාව නැති තැනකට එනකොට සංඥාව නැතිකොට බයක් එනවනම් අසුතවතෝ පුතු ජනෝ කියලා කියනවා. සංඥාව නැතිකම සැපක් කරගත්තා නම් යෝනිසෝමනිස්කාරයේ සහිත එයාට පේනවා මේ ජීවිතේ මුළු ලෝකෙම සංඥාව ගිල්ලලා ඉඳද්දී මට චිත්තක්ෂණයක් ලැබුණා සංඥාව නැහැ. ඒක වෙනකොට රූපේ විභූත වෙනවා. රූපයේ භූත ලක්ෂණය කියලා කියන්නේ රූපේ පේන වෙලාව අභූත ලක්ෂණය කියලා කියන්නේ රූපේ තියෙනවා ආනාපානතාව මතු වෙලා නැහැ නැත්නම් තිබිලා ගෙවිලා ආනාපානේ නැහැ වාගේ. එහෙනම් මැරෙන්න එපා. එහෙනම් අසඤ්ඤතලයට යන බෑ. අසඤ්ඤතලෙකුත් නෙවෙයි. අසඤ්ඤ සීමුර්ජා වෙලත් නැහැ. ආනාපානේ නැහැ. ආනාපානේ නැහැ. සංඥාව නැති බව හොඳටම දන්න. ඉතින් ඒ නිසා ආනාපානේ දැකීමට වැඩිය ඉතාමත්ම සංකීර්ණ දැදගත් දැනුමක් තමයි ආනාපානේ නැති වෙලාදී නැති බව දන්න එක. අපි කමටහන් සුද්ධ කරන දෙයකයි මම කිව්වේ නිකන් කටවචනෙට. තුන් ගුණය සතිය තියෙන්න ඕනේ ආනාපානේ නැති බව දැනගන්න. දැනගෙන ඒක දියුණුවක් කියලා දැනගන්න. ඒක කමඨාන් සුද්ධ කිරීමේදී ලියන්න ඕනේ කියලා දැනගන්න සාමාන්‍ය සත්‍ය තිබිලා බෑ. අයෝනිසමංච කාර්යයේ තියෙන සුතම ඥාන නැති කෙනා අම්මෝ බලන්න පුහන බන් නැතුණා දැන් මේ කිව්ව සංච ගහයි අපිට කියලා ලියන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. මොකද ඒක අකර තැබ්බයක් වෙලා. ඒ කියන්නේ සංඥා විපල්ලාස. කොයි වෙලාවක හරි මම වැසිකිලි ඉස්සරහින් ආවිදිනුන සබන් සුවඳ දැනනවා. එතකොට මන් දන්න මන් පාදයේ කකුලනේ කකුලේ වේදනාවක් නැහැ දන්නේ. ඒ සම්බන්තුවද දැනනවත් එකම දන්නවනම් දැන් මේ ආවේ ගාන විඥානය නිසා ඒ වෙලාවේදී කාය විඥානේ තියෙන්න බෑ. මේ සම්බන්තුවද දැනනවා කියලා කියන්නේ ඇවිදින පය අමතක වෙලා කියලා දැනගන්න පුළුවන් ඥානයක් එනවනම් ඥානයක් එනවටත් වඩා ඒක අගේ කරන්න පුළුවන් නම් මේ දෙකක් හිතර දැනගන්න බෑ මේ දැනගත්තයි කියලා කියන්නේ තිබුණ එක අතරම නැති වෙලා. ඒක ලියන්න පුළුවන් නම් මම මගේ පුතා ගැන හිත හිතා ඉන්නකොට වර්තමානයේ හිත නැහැ. මම මගේ ගෑණි ගැන හිත හිතා ඉන්නකොට වර්තමානයේ හිත නැහැ. මම මගේ අතීතය ගැන හිතනකොට වර්තමානයේ හිත නැහැ. ඉතින් මේ හිතන හැම එකක් කියලා කියන්නේ නන්නත්තර වෙන හැම එකකදීම මෙතන තියෙන අසතියක් නැත්තම් සතිය අභාවයක් අපි කොච්චර කැමැතිද ඒ විලයි සතිය නැති බව දන්නවනම් කවුරුත් නවකතාවක් ලියයිද උට කන රත් වෙන්න ගහන්න ඉබයි කී දෙනෙක් නොම ගන්නවද මීහාගේ පිස්සු කෙලියක් එලියට දාලා ලස්සනට ලියලා කියවන එකත් කට අරගෙන කියෝ කියව ඉන්නවා ඌටත් සතිය නැහැ අරුටත් සතිය නැහැ ඌවට තමයි සාහිත්‍ය සම්මාන දෙන්නේ ඌට නොබෙල් ප්‍රයිස් දෙනවා එන්නේ මෙහෙම පිස්සු ලෝකයා ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා සංඥා විරත්ස්ස නිසන්ති ගන්තා සංඥාවෙන් පහින් වුණා නම් ඌට කවදාකවත් ගැටයක් වදින්නේ නැහැ අපි දෙන්න හදන්නේ අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා කියලා ප්‍රාර්ථනා කරන. අනේ මම පින් කරලා දෙනවා මගේම තාත්තා වෙන්න මගේම අම්මා වෙන්නේ කියලා. ඒ කියන්නේ මට ලබන ආත්මෙත් මේ පිහියෙන්ම ඇනගෙන මැරෙන්න ලැබේවා කියලා හොඳ සුදු යකඩ පිහියක් ගාලා තියන්නේ. මේ ආත්මෙත් මම ඇනගෙන මැරෙනවා ලබන ආත්මෙත් මේ පිහියෙන්ම ඇනගෙන මැරෙන්න කියලා. ඔය කවි සින්දු නාඩගම් සේරම කරන්න හදන්නේ අපි නිකන් නලවන සංඥාවක් දාලා. ඉතින් මේක සංඥාවක් විතරයි මේ කියන හැම එකකදීම සතිය නැති බවයි තියෙන්නේ කියලා දන්නවනම් අසතිය දන්නවනම් ඒ කිනාට තේරෙයි අපි කොච්චරක් අසතියන අසතිය ගන්න සල්ලි ගෙවනවද කියලා අසතිය ගන්න ඥාණය පාවිච්චි කරනවද කියලා අසතිය ගන්න නිර්මාණශීලී වෙනවද කියලා අසතිය ගන්න ප්‍රගතියක් කියලා හිතනවද කියලා ඉතින් මේ විදිහට මේ සංඥාවේ තියෙන මේ නලවන පිනවන ගතිය කේහල් පන්දරක නැ මිරිඟුවක තියෙන දේ වගේ ඇරිලව නිකන් කණ්ණාඩිය මූණ බල රණ්ඩු කරන වගේ තියෙන එක දැක්කට පස්සේ ඒක දකින්නේ එකකම සංඥා රාශියක් තියෙන බව දැන ගැනීම. එකක් හොඳයි කියලා හිතනවා ආය නරකයි කියලා හිතනවා. මේක ඇතුලේ කියලා හිතනවා පිට කියලා හිතනවා. ගොරෝසු කියලා හිතනවා සියුම් කියලා හිතනවා. ප්‍රිය කියලා හිතනවා අප්‍රිය කියලා හිතනවා. ආනාපාන මේ 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරෙම දන්නකොට මොකද්ද ප්‍රകൃති ආකාරය කියලා වුද්ද එහෙම එකක් නැහැ. ආනපන ප්‍රිය වේලාව අප්‍රිය වේලාවට මාරු වෙනවා. ගොරෝසු වේලාව සියුම් වේලාවට මාරු වෙනවා. ඒක ඉන්නේ අර අනිච්ච සංඥාව හරහා. එතකොට වෙනවා අපි තබන සංඥාව නාමේ නාමකරණේ චිත්තක්ෂණයක් තියෙන්නේ තරම් චපලයි. වංචනිකයි. ෂටයි. මේකෙන් පස්සේ අපි ගියොත් මේ විදිහට මේ සංඥාවකෙ මෙහෙවන ලද අපි මේ හොඳ දේවල් තහවුරු කරන්නත් නරක දේවල් නැති කරන්නත් කරන සංස්කාර චේතනාපූර්වක වැඩ එහෙම නැත්නම් හිතාමතා කරන වැඩ සචේතනිකව කරන වැඩ අපිට තේරෙන පටන් ගන්නවා චේතනාවක් ආවනම් අනිවාර්යෙම අවිද්‍යාව පදනම් කරගෙන තියෙනවා. ඒක තමයි සංඛාරස්කන්ධය කියලා කියන්නේ. අවිද්‍යාපත්‍ය සංකාර අපි යමක් චේතනා කරනවා තියෙන දේ තියෙන හැටියට තියෙන්නේ නැතුව උඩ නමක් දාගෙන මේක වේවා මේක හොඳ කෑල්ල නරක කෑල්ල අයින් කරන්න ඕනේ හොඳ කෑල්ල ලොකෝ කරගන්න ඕනේ බැඳලා තියාගන්න ඕනේ කියන අර හොඳයි කියලා ගත්ත දේත් එක්ක අපි පුදුමාකාර ව්‍යාපාර වගේක් කරනවා. ඒ සීරම යන්නේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන සංකාර තුනකි. ඉතින් කොයි වෙලාවකරි සංඥා නැති වෙලාවටත් ගිහිල්ලා මොනවත් නොකර කවච් කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර නැතුව හිටියන එක ගහක් ගලක් වගේනේ. දැන් කැලේකට යන මිනිස්සේ ගහක් කපනද පොරොට මිටක් කපනවා ඒ ගහේම අත්තා. ඒකල මිට ගහලා ඒ ගහම කපනවා. ඉතින් ඒ ගහ කවදාකවත් අර පොරොකරත් එක තරහ වෙන්නේ නැහැ නේ. මියාක මේ මගේම අත්තක් කපලා මිට ගහලා ඒකෙම මගේ ගහ කපනවා කියලා ගහකට එහෙම තරහක් එන්නේ නැහැ. ගහට තියෙන වෙනම පැවැත්මේ හැකියාවක්. පරිසරයට අනුවර්තනය වීමක්, ජාතිය භෝගේ ඔක්කොම තියෙනවා. චේතන නැහැ. මිනිස්සෙකුට එහෙම කෙරුවොත් එහෙම උගේ අත ගලවලා අරගෙන වෙලා පොරොමිටකට ගහලා ඔළුවට ගැහුවොත් එහෙම ඒකෙන් සුවපත් වේවා කියයිද? එහෙම කොයිද මේ අත එහෙම අත ගලවන්න දෙන්න පුළුවන්ද? මානවයිති වාසිකම් විරුද්ධව යයි. කීයක් ජාති කරයි. එමකට මේක මම කියා ගත්තොත් මේකට අත තියන්න දෙන්න බෑ කියලා. ඒ වගේ අපි යම් යම් දෙයකට මේ ලෝකේ තියෙන දේවල් මගේ කියා ගන්නවා නෑ කියා ගන්නවා. ප්‍රියයි කියනවා අප්‍රිය කියනවා. ලංග කියනවා දුර කියනවා. අන්නේ සංඥා අනුව මම කියාගත්ත සියල්ල රකින්න මම ඉබේම බැඳෙනවා. බැඳුනට පස්සේ පුදුම විදියට හිත ඒක රකින්න ඒක වඩන්න ඒක සංරක්ෂණය කරන්න හිත වැඩ කරන හැම එකක්ම චිත්ත සංකාර වලට වැඩෙනවා. ඒ ඔක්කොම වෙන්නේ අර ඉස්ලාම්ගෙන රුචි අරුචි කියන දෙක මත. මනාප අමනාප කියන දෙක මත. ඒව නැත්තම් සුඛ දුක කියන දෙක මත. මේ මධ්‍යස්ථ දේවල් තියෙන අදුක්කම සුඛ රුචිත් නැති අරුචිත් නැති මනාපත් නැති අමනාපත් දෙ එතන විතරයි පටිච්ච සම්පදාය වැඩ කරන්නේ. ඒක ධර්මතාව වැඩ කරන්නේ. මේ ලෝකේ ගංගා ගංගාව ගලනවා පල්ලෙහාට වැස්ස වහිනවා ගස් වැවෙනවා. ඔක කිසිම දෙයකට මම යවන්නේ කරන්නේ නැහැ. මම මේ අත තිබ්බොත් මොකේකට හරි සනිවාර්යෙම අවුලක් තමයි. ඉතින් ඒ නිසා කොතනදීද මම දවසේ උදේ ඉඳලා හැන්ද වෙනකන් චේතනාපූර්වක වැඩ කරන්නේ. කොච්චර වෙලාවල් වලදී මම චේතනා කරන්නේ නැතුව මේ යන සංසිද්ධිය පටිච්ච සම්පදාය දැක් ගන්න සුළුව බලානින්න පුළුවන්ද කියලා බැලුවොත් අපේ ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් නැහැ. අසංවිධිත ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් නැහැ. සීල සමාධි නැති ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් නැහැ. මේක යන හැටි බලන්න. අපිට පේන්නේ එක නෝන්ජල්කමක් කියලා. අපිට පේන්නේ එක දුර්ලකමක්. එහෙම වෙන්න දෙන්න බෑ කියලා. මොකද භාවනාවේදී හිතන්න අන්නේ වගේ විසංඛාරගත චිත්තයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියලා. සංස්කාර වලින් තොර විසංඛාරගතං චිත්තං තණ්හානම් කයමජ්ජගා කියලා බුදුසසුනේ සඳහන් කරනවා. මම පළවෙනි වතාවේ ජීවිතේ සංස්කාරයන්ගෙන් තොර චිත්තක්ෂණයක් දැක්කා. විසංඛාරගතං චිත්තං තණ්හාවන් khayam ඒකාන්තෙම තණ්හාව گیا۔ එහෙනම් අපි නටවන්නේ අපි නලවන්නේ හසුරුවන්නේ යම් රූකඩයක නූල් වගේ කියලා කියනවනම් ඒ නැලවිල්ල කායික වාචසික මානසික වශයෙන් කරන එකට අපි සංස්කාර ස්කන්ධය කියලා කියනවා. හිතාමතා කරන දේවල් කියලා අපි සාමාන්‍යයෙන් නම් කරනවා. මේක මේ සංඛාර කියන වචනේ ත්‍රිපිටකයේ යෙදিলা තියෙන අර්ථ බෙහෙද අර්ථ ඡායා බැලුවොත් හරිම සංකරයි. ඒ නිසා කවුරක්වත් අපි එක ගැන අංග සම්පූර්ණව දන්නේ නැහැ. මයික් දන්සසි 88 මං හිතන්නේ අගෝස්තු මාසේ නේ අගෝස්තු මාස තමයි මං ඇහුවේ. ඊට මාස දෙකකට ඉස්සෙල්ලා මේ භූමියට ආවා. අලුත්ම කෙනෙක් විදිහට මං දන්නේ නැහැ මොකක්වත් කිය. එතකොට කවුදෝ දන්නේ නැතුව මයිත් එක්ක ආපු තුන්දෙනා එක්කෙනෙක් කඩුකුරුජ ඥානන්ද සාංශයට කියලා තිබුණා අපි එන්නම් කියලා. හා සාංශය හා කියලා තිබුණා. එයාට එන්න බැරි වෙලා. ඉතින් මම ගිහිල්ලා කියන උඩ ගිහ නිසන් වලට යන්න ඕන කියලා මම දන්නේ නැහැ. අනරම හැමදෙරෝ කඩුකුරුජ සාංශයට මට ලියුමකින් එන්න කියලා තිනවා. යන්න බැරි වුණා. අපි ඉතින් අර නැති කෙනෙකුගේ නමක් අහලා ඇගේට ගියා වගේ යන් කියලා අපි ආවා. නෑ පරණ එන්න කියලා තිබුණා. අද නෙවෙයි අපි ආවා. ආඩවසේ 20 කේ කුටියට ගියා. දැන් අපබ්‍රංශ මන් දන්නේ මේ කැලවල් අඳුරන්නේත් නැහැ, හාමුදුරන් අඳුරන්නේත් නැහැ. ඉතින් ඥානන්ද සාන්තිය අඳනයක් විතරක් ඇඳගෙන බාලි දෙක වතුර අරගෙන නගිනවා 22 කේ කුටියට. මම හිතුවා මේ වැඩ කරන කැපකාරයෙක් වෙන්නද කියලා. අනේ ගිහලා සිවුර දාගෙන ඇවිල්ලිවත් දැන් මගේ ආපු දෙන්න මෙයාට වැඳලා පටන් ගත්ත කතා. ඉතින් මාත් වැඳලා ඉතින්. දැන් මේ හාමුදුරෝ කියනවා දැන් මොකද්ද කතා කරන්න ආවේ? ඒකේ කොටවත් කතා කරන්න දෙයක් නැහැ දැන්. ඊට පස්සේ අපි සංස්කාර ගැන කතා කරමු කිව්වා. මන් දැනගත්ත වැඩේ ජෝම් බාස් මට තේරෙන්නේම නැහැ සංස්කාර කියන්නේ මොනවද කියලා. දැන් පැයක විතර සංස්කාර ගැන දෙනවා ඔක්කොම කලේ මුණින් නම්ලා තියේදී වතුර වක් කරනවා වගේ මට දැන් මේ අවුරුත් එක මේ සංස්කාර දිහා අපිට මේ මුරුක්කු ගැන පකට ගැන කතා කරනම් තේරෙනවා මොන මේ කතා කරන්නේ කියලා. ඉතින් මන් දැනගත්ත වැඩේ අල්ලපු නඩු අල්ලපු පෙරක දෝරව වැඩි අපි ටික වෙලාවක් ඉඳලා කිව්වා අපි අන්ද ලොකු සංසය බලන්න කියලා. දැන් මට ඕන වුණේ ඥානරම සංසය බලන්නනේ. මේ කවුද කියලාවත් මන් දන්නේ නැහැ. ඊට පස්සේ ලොකු සංසය කාට ගියාට පස්සේ මන් කිව්වා ඊට පස්සේ අර මෛත්‍රික ගිය දෙන්නා කිව්වා ඔය සංසය කාට ගියාම කතා කරන්න අපිට තේරෙන්නේ නැහැ උඹට යමක් තියෙනවා නම් කියපන් කියලා. මට ඕනනේ මේ පුද්ගලයා කවුද කියලා බලන්න මේ වගේ ආඩි වෙලා ඉන්නවා. මන් ළඟට ගිහිල්ලා බුදුම සද්ධාහකේ වැඳා. එහෙලා කෙලින්ම කිව්වා ස්වාමීන් වහන්සේ පූජා කරන්න කියලා බුලත් කොලයක්වත් ගෙනාවේ නැහැ මම. මම ඔබ වහන්සේකින් ගෙනියන්න කියලා උපදේශයක්වත් ඉල්ලන්නේ නැත්නම් මං අද අnder සත්ත්ව විසුද්ධිසහා විදර්ශනා කියපු මනුස්සගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ වුණා මට ස්වාමීන් වහන්සේ කිව්වා. දෙහි චාර ගියේ මිනිස්සු ඔක්කොම හොල්මන් මේ මං ආපු ගාමේ මොනවද මේ පිස්සු කෙලින්නේ කියලා. ඇයි මහත්තයා එහෙම කියන්නේ කියලා ඇහුවා. ගියනේ මම. ඊට පස්සේ මං පොත් කියවලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක තමයි මගේ බෙහෙතට මගේ ලිඩිට බෙහෙත් තුඬුව. මොකද උනේ? මං මොට මොන වුණාද දන්නේ නැහැ. මට තේරෙනවා මේක වැඩ කරපු කෙනෙක්ගේ පොතක් කියලා. කියලා මම එතෙන් තින කනුවට හේතු වුණා. දැන් ආයේ සරයක් කට්ටිය නතර වෙලා මහත්ය එහෙමනම් ජීවිතේ ඉතිරි කාලේ ගත කරන්න විවික ස්ථානයක් හොයාගන්න දෙයි කිව්වා. එසකොට මගේ රැවුල මෙච්චර විතර තිබුණා. කොණ්ඩෙ තිබුණා පිට දෙමැද්දට යනවා. සුදු බාච්චුවක් ඇඳගෙන හිටියේ මාව කවුද කියලා මොකහටවත් අල්ලන්න බෑ. මං හිතුවා බණී කියලා ළඟට යන්න මොකුත් කිව්වේ නෑ. මහත්ය එහෙමනම් විවික කළේ ගන්නේ කියලා. මම මේ කියන්නේ ඥානන්ද සංසය පටන් ගත්තේ සංස්කාර වලින් මට මොනවාක්වත් තේරුනේ නැහැ. දැන් මේ කතා කරන අවුරුදු 30කට පස්සේ ඊට පස්සේ මම පාලිය බැලුව සංස්කාර කියන්නේ මොකද්ද කියලා, සිංහල බැලුවා, ඉංග්‍රීසියෙන් බැලුවා, බුරුම භාෂාවෙන් බැලුවා. කවදාකවත් කොටු කරන්න බෑ. ඒ තරම්ම අවිද්‍යාවත් විඥානයත් අතර මැද ඉන්න පෙරක දෝරුව සංස්කාර. මෙයා තමයි මුළු නැලවිල්ලම නලවන්නේ අපි. විඥාණයට කිසිම තොරතුරක් දෙන්න දෙන්නේ නැහැ. මෙයා අතරමැදියා වෙනවා. අපේ විඥාණයට කිසිම දෙයක් ප්‍රകൃතිය පේන්න දෙන්නේ නැහැ. මෙයා ඔක්කොම තෝරනවා. තෝරන්නේ මොකටද? ඉස්සරගෙන ආපු කර්ම ශක්තිය හැටියට. අපේ රුචිකංග වල හැටියට. ඉතින් යාගේ සේවයට සංඥාව ඉන්නවා. සංඥා කියනවා මේක හොඳයි මේක නරකයි කියලා. වේදනා කියනවා මේක සැප වේදනා මේක දුක් වේදනා කියලා. සංස්කාර තමයි අවසාන තීන්දුව ගන්නෙ. සංස්කාර තමයි තටුව පුදන්නේ විඥාණයට. හැබැයි සංස්කාර කියලා කියන්නේ විඥාණයේ දරුවේ. විඥාණය කියලා කියන්නේ හිතනම් සංස්කාර කියන්නේ චෛතසිකය. ඉතින් අපි භාවනා කරනකොට පංචස්කන්ධය බෙදෙනකොට රූපය අයින් කරුවට පස්සේ සංඥා වේදනා සංස්කාර කියලා තුනකට කඩනවා. මේ තුනෙන් සඳහන් කරන්නේ හිතේ චෛතසික 52 කියලා අටුවාව කියනවා. එදින සංඥා චෛතසිකයට සංඥා ස්කන්ධය කියනවා, වේදනා චෛතසිකයට වේදනා ස්කන්ධය කියන තුරු චෛතසික ඔක්කොටම පොදුයි දානවා සංස්කාර කියලා. ඒකේ මොනිටර් වගේ පන්තියේ ඉන්නේ සංස්කාර තමයි. ඒක නිසා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා මහ වඩුව ගෙදර වඩු මඩුවේ නැති වෙලාවේදී වඩු පන්තියේ නායකයා, මහ වඩුව නෙවෙයි වඩුපන්තියේ නායකයා, අනික් අය තසුරුන ගමන් තමනුත් වඩු වැඩ කරන්න වගේ සංස්කාර දිගටම වැඩ. එයා කරන්නේ මොකද්ද? විඥාණයට දෙන තොරතුරු වර්ගීකරණය කරන එක. මොකද විඥාණයට සියලු තොරතුරු බලන්න බෑ. එහෙමොත් තොරතුරු වෙනවා, කණිමොත් තොරතුරු වෙනවා, නාසිමොත් වෙනවා, දිවිමොත් වෙනවා, කයිමොත් වෙනවා, මනසෙමොත් වෙනවා. ආයතන 6කට තියෙන එක විඥාණයයි. ඒකට දැන් මේ විඥානේ යන්න ඕනේ ඇහැටද කනටද නාසයට දිවටද කයටද මනසටද කියන එක යන්නේ පටිච්ච සම්පාද ක්‍රමයකට. අපි genaවු අපිට බබා හම්බෙන්නේ ලබා උපන් හැටියට. සංස්කාරයකට කැමති නැහැ. සංස්කාර මේක හසුරුවනවා. ඒ හසුරන්නේ මොකටද? වැඩි සැප ලැබෙන එකට, වැඩි සුඛ වේදනාවක් ලබන්න. සංඥා වලින් වැඩි නම්බුනාම ලබන්න. මෙචේ ඒක නිසා විඥානයේ දෙන තොරතුරු විඥානයේ හිතනවා මධ්‍යස්ත තොරතුරු සියල්ලම නියෝජනය කියලා කවදාවත් නැහැ. විඥානයේට ලැබෙන තොරතුරු සියල්ලම සංස්කාර වලින් පෙරලා දෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ විඥානයේ ලැබෙන තටු අරගෙන බැලුවොත් පුදන ආහාර පිඟාන අරගෙන බැලුවොත් මේ විඥානේ තෝරලා තියෙන්නේ මගේ සුභ සිද්ධියටද මගේ නිවනටද මට අනුකම්පාවෙන්ද කියලා බැලුවොත් පුදුම හිතෙයි. මේ යන්ත්‍රයේ ලව්ව ජාතිය බෝ කරන්න විතරයි විඥානේ කටයුතු කරන්නේ. ඒ මොකද සංස්කාර කරන්නේ අපි ලව්ව ජාතිය බෝ කරන්න විතරයි. මේ යන්ත්‍රය හදලා තියෙන්නේ ඒකට. ඒක නිසා මොන තොරතුරු ලැබුණත් සංස්කාර බලනවා. මේකට රාගෙ පොඩ්ඩක් දාලා දෙන්න, ද්වේෂෙ පොඩ්ඩක් දාලා දෙන්න. ඒකෙන් තමයි අපි නටවන්න පුළුවන් වෙන්නේ. ඉතින් Brahmacharya රකින්නයි කියලා කියන්නේ අර ජාතිය බෝ කිරීමේ වැඩේ නතර කරලා අපි මේ විඥානයේ තව උත්පුරුද්දට තාමත් කරන්නේ ජාතිය බෝ කරවන්න හදන අපි ලව්වා. භික්ෂුන් වහන්සේලා ලව්වා, යෝගාවචරු ලව්වා, උපාසක උපාසිකාව ලව්වා. අන්නේ ක්‍රියාවලියේදී ආ බලනකොට මේ විඥාණයට තොරතුරු සපේන මේ සංස්කාර කණෙන් අල්ල ගන්නවයි කියන එක විඥාණය නොමග යවන මේ කේලංකාරය අල්ල ගන්නවා කියන එක විඥාණයට හොරෙන් කරන්න වෙනවා. විඥාණය දැන් ඒ අදහගෙන ඉන්නේ. හොරාගේ අම්මයි පේන අහගෙන ඉන්නේ. ඒ නිසා විඥාණය දින දිනේ කනවා. ඉතින් මේකට අයෝනිසමංස්කාරයෙන් බැලුවොත් අපි යොකට එයි කියාගෙන සාදු කියන්නේ ඒකත් ජයසිරි මංගලම් කියන්නේ යන්න හදනවා. යෝනිසමංස්කාරයෙන් බලනවා මේ දී ඇති වෙලාවක අපිට රූප බලන්න පුළුවන්, ගන්ධ බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, රස පහස තියේදී කොහොමද මගේ හිත හරියට මේකට ඇදලා යන්නේ? කවුද මේ වැඩේ කරන්නේ? මට ඉන්න ඕනේ හිත සක්මනේ. ඒක පිං. එහෙනම් තා ඒක කෙලෙස් උපදින්නේ. කොහොමද මේ විඥාණය ඉඳපුගම රූපෙට යනවා, ශබ්දෙට යනවා, ගන්ධට යනවා, රසට යනවා, පහසට යනවා, තරිද වෙන වෙන තැන් වලට යනවා, හිතවිලි වලට යනවා? දැන් මේ අතරමැද ඉඳගෙන මම මේ සිල් අරගෙන සක්මන අතු ගාලා අනේ මට සක්මන කරගන්න ලැබෙවා, අනේ මගේ ජීවිතේ බුද්ධ ධම්ම සංඝ දේවතාවුන්ට පූජා වේවා කියන ගියාට දැන් මේ කොහෙද ඇදලා යන්නේ? කවුද මේ විඥාණයට මේ උඩගිරි දෙන්නේ? ආන්නේ සංස්කාරවල මේ ක්‍රියාවලිය දකින්න පුළුවන් වෙන්නේ හිත පිට යන්නේ මොකේදද කියලා නැවත නැවත බැලුවොත් විතරයි. හිත පිට යන්නේ රූපවලටද, ශබ්දවලටද, හිතවිලි වලටද, වේදනා වලටද, එහෙම නැත්නම් වෙන මොන හරි එකකටද කියලා යන්න දීලා බලාගෙන හිටියොත් යන්න දෙන අතරමැද මධ්‍යස්ත භූමියකුත් හොයලා දෙනවා අපි. කෙලස් නැත්නම්කුත් දීලා උඹ පලින හරි බැනපන්. දැන් මේ ඔකාටද යන්නේ, කෙල් ගහ ගන්නද යන්නේ, පොල් ගහ ගන්නද යන්නේ කියලා බැලුවොත් තේරෙවි අවස්ථාවක් ලැබුණොත් විඥාණය සංස්කාර විසින් හසුරුවන හැටි. ඒ කියන්නේ මරණ මොහොතේදී මොනව කර්ම නිමිත්තක් වෙයිද, කර්මයක් වෙයිද, ගති නිමිත්තක් වෙයිද කියලා මේ සංස්කාර කොහිට ඇදගෙන යයිද කියලා අපි මැරෙන්න ඉස්සරලා මෙහාට අවස්ථාවක් දීලා බලමු. සක්මනේ ඉන්නවා, සක්මනේ ඉන්න බව දන්නවා. ඉඳපු ගාම මෙයා පණිනවට අක්ක. රූපෙට පයින්නවා, ශබ්දෙට පයින්නවා, වේදනාවට පයින්නවා, චිත්‍ර රූප වලට පයින්නවා. බලනවා නැවත නැවත පණින්න දීලා. මේක චාරයක් නැතුව පණිනවද? එහෙම නැත්නම් මේ තුල මගේ අනුසය ධර්ම ක්‍රියාත්මක වෙනවද? මගේ ඇබ්බැහි ක්‍රියාත්මක වෙනවද? මගේ රුචි අරුචිකම් ක්‍රියාත්මක වෙනවද? මගේ පෞරුෂත්වයේ ක්‍රියාත්මක වෙනවද? මේ අනුසය, මේ ඇබ්බැහි, මේ පෞරුෂත්වයේ මගේ සුභ සිද්ධියට වැඩ කරනවද? දැනගත්තොත් කිසිම දවසක වැඩ කරන්නේ නැහැ කියලා අපි කඩුව දීලා තියෙන කාටද? රජුර නිදා ගන්නකොට කඩුව දෙනවා නරියෙකුට, මේ වඳුරෙකුට. ඉතින් වඳුරා ඔළු කඩුව උස්සගෙන බලා ඉන්නවා, රජුරන්ගේ මැස්සෙක් වහන්න දෙන්නේ නැහැ. මැස්සෙක් වහපු ගමන් මොකද කරන්නේ? දෑත බෙදලා කෙලප කෙලපුවාම මැස්ස යනවා රජුරන්ගේ බෙල්ලෙන්ම යනවා. ඉතින් අපි මේ කඩුව බාර දීලා තියෙන්නේ කාටද? අයින්ස්ටයින් කියනවා මේ නවීන විද්‍යාව කියන මේ කැපෙන ආයුධේ බාර දීලා තියෙන්නේ වානරයෙකුටත් වැඩිය තුප්පහි මිනිස්යාටට. ඌට තේරෙන්නේම නැහැ මේක පාවිච්චි කරන්න හැටි. අශික්ෂිත මනස කියලා කියන්නේ අර දොස්තර මහත්තයත් කියන්නේ ගියා තීර්සනුන්ට හපක්. මේ හිත ශික්ෂාවට ලකුණේ නැත්තම් අවස්ථාව පාවිච්චි කරන්නේ ජාතිය බෝ කරන්න තමයි. කෙලින් හෝ වසඟයි. ඉතින් අපි කාටද යතුරු බාර දීලා තියෙන්නේ? කාටද කඩෝ බාර දීලා තියෙන්නේ? බාර දීලා තියෙන්නේ හිවලෙකුට නැත්තම් වඳුරෙකුට එහෙම නැත්තම් කපටි මිනිස්සෙකුට. ඒක දන්නේ නැතුව වැරද්දලා ඉවර වෙලා අපි එයා කරපු දෙයට හේතු කරු දෙන්න හදනවා. නෑ 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 ඒකට හේතු තියෙනවා කියලා අපි මේ අපි කරන මරිකම් වලට අමනකම් වලට අපි පස්සේ නිදහසට කර්ම කියනවා. ඉතින් ඒකට බයිලාවෙන් කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණ තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔච්චරනේ හෙට ඉඳලා කරන්න තියෙන්නේ අපිට. මෙහෙන් ගියාට පස්සේ වෙන දෙයක් තියෙනවද කියලා බලන්න. අර ඇබ්බැහිර කරන්න තියෙන අමනකම් ටික තේරම කරනවා. කවුරු හරි ඇව්වොත් එහෙම ඒක ලස්සනට හේතු කරනු හදලා තෙල් ගාහලා උප කරලා දෙනවා. ඉතින් කොච්චරක් ඇත්ත කරනද කොච්චරක්ද බොරුද කියලා පස්සේ ඒ මනුස්සයටම කල්පනා කරලා බැලුවොත් අය කවුරුත් කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒක මිනිහෙක් යනකොට මලකපන්ට යනකොට තව එකෙක් නැගලා කිතුලේ නගිලා නැගලා අර උටක් ගාලා බහින්න පටන් ගත්තා. මූ කිතුලේ නගිනකොට පිටිපස්සේ මගර ගහ මුලේ හිටියොත් අල්ලගත්තායි. ඊට පස්සේ ගහ උඩ ඉඳද්දි මම අහුවල කොහෙද යකෝ ගියේ කියලා. ඊට පස්සේ කළු මම මේ තනකොළ ටික කපන්න ගියයි. කොහෙද යකෝ කිතුලේ තනකොළ තමුසෙට පේන්නේ නැද්දෝ ඊකනේ බැස්සේ කිව්වා. අපිත් ওই ටිකමනේ කරන්නේ. පැවිදිුණත් ওই ටිකමයි කරන්නේ. ගියුණත් ওই ටිකමයි කරන්නේ. අපි චපල හිත අපි අරගෙන යනවා. ගිහිල්ලා අපි වැරද්දක් කරනවා. වීතික්‍රමණයක් එනවා. අහුනේ නැත්තම් අපි කියනවා නොදැන්නො නොදැක්කොත් හොරකම දැක්කොත් විහිළුව කියලා සෙල්ලමක් තියෙනවා නේ අපි ආ. දැක්කොත් කියනවා නිකම් මේ විහිළුවට ගත්තා කියලා. නොදැක්කනේ මේ ඊට කර කීල ගාගත්ත ගියා. අන්න ඔය කාරණාව දිහා බලනකොට අපි තියෙන කල්පනා කරලා වැඩ කරන හැම ෂට ප්‍රඥාවක්ම කවදාකවත් මගේ සුභ සිද්ධියට නෑ. කවදාකවත් සීලේ පැත්තට නෑ. කවදාකවත් නිවන පැත්තට නෑ. අන්න ඒක දැකීමට පෞරුෂත්වයක් තියෙනවද කියන එක තමයි මේ සංස්කාර ස්කන්ධ පිළිබඳව සංස්කාරයන් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කියලා මම ගත්ත හැම විනිශ්චයක්ම හැම චේතනාවක්ම හැම හිතාමතා කරපු හැම එකක්ම මෙහෙම කියන්නම්කෝ සබ්බේ සංඛාරා දුක්ඛ. ඒක කට උතර නෑනේ මම නෙවෙයිනේ කිව්වේ. බුද්ධි තිබුණානේ. සබ්බේ සංඛාරා අනිච්ච දීක නිසා බටහිර ගිනාවේ දෙයනාසේ මේ ඔක්කොම කරනවා කියලා. ඔබ බය වෙන දෙයක් නැඹ දෙයනාසේ අදහපන්. ඒතර මොකක් හරි ලේසි ඇතර අපි උනා දෙයියෝ අදහනවා මේට වෙඩි හරිම ලේසි මේ තටමන කකුල් රිදවෙද්දෝ භාවනා කරන්න මොකුත් ඕනේ නැහැ. එන්දාට ගිහලා දීනන්ත එක ගොඩක් ඔය ස්තෝත්‍ර ටිකක් කිව්වම ෂේප් කරගන්න එක විතරයි තියෙන්නේ. නිසා ලංකාවේ ඉන්න බර ගාන දේවදෙහිලට කැමති කතා කරන්න බය දෙයනන්ත ගැන උරන වෙයි කියලා. අපිට ගානක් නැහැ බුදුහාමුදුරු කාටල්ලේ දෙයියොත් වැඳනේ. ඉතින් අපි ඉච්ච රෙඩි ගණන් ගන්නෑ. ඉතින් ඒගොල්ල කියාගෙන යනකොට කිව්වා මේක ඔක්කොම මට හිතෙන දේවල් මම පතන දේවල් සේරම දෙයියන් ආසික නිසා මට ප්‍රශ්න නැහැ කියලා. පස්සේ ඇක්වයිනාස් කියන සාන්තුරය කිව්වා නෑ ඒ වුණාට ස්වච්ඡන්දය කියලා එකක් තියෙනවා. ඒ අනුව කාට හරි ඉගෙනුවොත් එයා ශිෂ්ට වෙනවායි කියලා. ඉතින් බටේට ලෝකයේ අධ්‍යාපනයේ පියා විදිහට සලකන්නේ සාන්ත ඇක්වයිනාස් පියතුමා. ඒක හරි බය වුණා ඒගොල්ලෝ ගන්න නෑ නෑ එහෙම උගන්නන්න බෑ දෙයයන් ආංශේ තමයි කියලා තමයි හිටියේ ඔය මේ බිෂොප් සභාව ඇක්වයිනාස්තුම බොහොම නම්බුකාර විදිහට ඒක පෙන්න උගන්වීම කියලා දුන්නා. දැන් ඉගෙනුවාට පස්සේ උගන්වීම ඇවිල්ලා දැන් අවුරුදු 200ක් වෙනවා. ඉගෙනගත්ත මිනිස්සු හොඳද කියන ප්‍රශ්නේ දැන් වෙනම ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාලවල ඉන්නේ පාහරම જાතිය. ඕනෙම තැනක ඉහළ මට්ටමට ගියොත් ගණ්ඩම දෙයක් නෑ. ඉතින් සයි ගැන්වීමෙන් එච්චර ලොකු සේවයක් වෙලා නැහැ. මොකද මිනිස්සු දැන් උගත්තුන්ගෙන් 90 ගාණක් සේවයේ යෙදවිලා තියෙන්නේ ආයුධ හදන්න. ඒගොල්ලෝ දන්නේත් නැහැ ජොබ් එක. මුළු මානවයම එකම බෝම්බකින් විනාශ කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම නිෂ්පාදනය අද තියෙන්නේ. මේ විද්‍යාඥමක කඹරන්නේ ආයුධ වෙළඳාමට. එංගලන්තයේ රජිනගේ බූදලියෙන් සෑහෙන ප්‍රමාණයක් ආයුධ වෙළඳාමට ආයෝජනය කරලා තියෙනවා. hina vela kata gana ani jaati ira soopattiwa 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 kiyala thama inne habe salli danapat karala tiyenne aawuda vela dana ithin me okkoma la katitu karanne ekata me ugattu tika okkoma e patter vela inne eegulla dannit naha ithin me aya yanakota me palawini matata avurudda 50 kata vithara issala islam buddhagam pottika giya germany ata ඒක කියුවා ආත ෂෝෆන්හවර්. කියවලා බලනකොට ඒක නිසා දන්නේ මගේ චින්තනයට අහු වුණා. මනුස්සයා හිතාමතා කරන සියල්ලම මනුස්සයාට අහිමි කරයි කියලා. ඉතින් යා ලිව්වා ඔබ හිතාමතා කරන හැම දෙයම ඔබට අහිමි කරයි. ඉබේ සිද්ධ වෙන දේ ස්වභාවිකයි. Each will is evil කියලා. මුළු බටහිර චින්තනයේ දෙදර්ලා යන්නේ ගා මේ විනයම කාල කන්‍නිය. එතකොට කොහෙද තැනක් තියෙන නිර්මාණ ශිල්පීට කොහෙද තැනක් තියෙන ප්‍රගතියට ප්‍රගතිය නේද හොඳ නිර්මාණ ශිල්පේ නේද හොඳ කියලා ඉතින් මිනිහා අර කාරණාව කියලා නතර කරා. ඒගේ ගෝලයා ඊටත් සැරෙන් කතා කරා. ඊට පස්සේ ওই නාන ජීවකෝ කියන හාමුදුරුව BPSC කේ පොතක් ලිව්වා ආත ෂෝෆන් නවෙන් ෆෙඩ්රික් නිච්චේ කියලා. ඒක පෙන්ලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක තමයි මේ පෙන්නන්නේ. සංස්කාර කියලා කියන්නේ හිතාමතා කරන දේවල්. සියලුම දේ දුක පිණිස. ඉතින් හිතන්න භාවනා කරනකොට ස්වභාවයෙන් වැටෙන හුස්ම දකින්න පුළුවන් වුණා නම් හිතාමතා ගන්න හුස්ම නෙවෙයි. ඒක තමයි මේ ගෙනියන්න හදන. ඒකට කියනවා කාය සංඛාර කියලා. කාය සංඛාර කියන්නේ කාය පැවැත්මට අවශ්‍ය කරන අදුම ක්‍රියාවලිය හුස්ම ගණ්ඩත් එපා හොයාගෙන යන්නත් එපා පේන වෙලාවේ බලන්න. බෑනේ අපිට සාමාන්‍ය වෙලාවට හුස්ම ගන්නකොට පුළුවන්. ආනාපානය කරන්න කියලා හුස්ම ගන්න ගියොත් මේ ඉසේකක්කම එනවා, නයි පිම්බා වගේ පිබල නැහය වේලෙනවා. හරි අමාරුයි මේ භාවනාව කරන්න. සාමාන්‍ය හුස්ම දිහා බලන එක නෙවෙයි මෙතන කරන්නේ. පිඹින්න පටන් ගන්නවා. මයි නම ඇද්දවා. ඉතින් එතකොටම සංස්කාරනේ. ඒත් කමක් නැහැ කියනවා. ඒක කරලා 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 ඉබේ වැටෙන හුස්ම. සක්මන් කරලා 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 අනායාසයෙන් වෙන සක්මන. දානි අරගෙන අරගෙන සතියෙන් ඉඳලා ස්වභාවයෙන් දානි ගන්නකොට ඉන්න සීය සතියෙන් දත් මැදලා 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 ස්වභාවයෙන් දත්ම දිනකොට දැන්න සීය ඉඳගෙන ඉඳලා නැගිටිනකොට දැන්න සීය අන්නේ විදිහට මේක අනායාසයෙන් වෙනකොට අපි කරන්නේ අර කාය සංස්කාර අවසන්නේ පුළුන්තරම් බලනවා මේ ස්වභාවක ගලණයට යන්න ඉඩ දීලා අනික් වෙලාවල් වල මේ අමතරයක් කෘතිම දෙයක් කරන්නේ කරන්න නැතුව බෑ. ඒක වෙච්චාවයි. නමුත් කොච්චර වෙලා වාඩි වෙලා ඇඟ හොල්ලන්න නැතුව ඉන්න පුළුවන්. හිතමත ඇඟ හොල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ස්වභාවයෙන් වැටෙන හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්. ඇවිදිනකොට අනායාසින් යනකම්ම යනවා. මිනේ කිරීම කරලා ඔසෝනා තබනවා කියලා ඔසෝන යවනවා තබන කියලා ඉබේ යනකොට බලන් ඉන්නවා. මමම ඇවිදිනවා. මම හරියට ටීවී කැමරාවක් ඉස්සර ඇවිදලා ආයේ බලනවා වගේ මටම පේන්න පටන් ගන්නවා මම ඇවිදිනවා අනායාසයෙන්. එතකොට අපි කියනවා සංස්කරණයෙන් තොරව රංගබෑමකින් තොරව ඇවිදිනවා. දානි වළඳනකොට දානි වළඳනවා හොඳට මේක ගැන සතියෙන් ඉන්නේ හැබැයි රංගපාන්නේ නැහැ. එතකොට කියනවා කාය සංස්කාර පිළිබඳව අපි සැලකිලිමත් වෙනවායි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති කාට රස්සං වාස සම්මිති රස්සං අස්ස සාමිති පජානාති පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. තමන්ගේ මේ කාය සංස්කාර කියන ආසස් ප්‍රසාස සංසිඳවමින් සංසිඳවමින් හුස්ම ගන්න. ඒ ජන්මික බලෙන් කරන්නත් එපා හොයාගෙන යන්නත් එපා. ඒක දිහා බලාන ඉන්නකොට අද කෙද්දික හුස්ම කෙටි හුස්මක් වාටපත් වෙනවා. අන්නේ ඒකට අනුග්‍රහ කරන්න. උන්චිල්ලාවක් ඇදලා අතහැරියාට පස්සේ හිමීට මෙමෙට පැද්දිලා ඔක නතර වෙන එක නෙවෙන්නේ. දිගින් දිගට සල්ලු කෙරුවේ නැත්නම් පැදුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන් හුස්මකට හිත තියලා බලාගෙන ඉන්නකොන එහාට යනවා මෙහාට නතර වෙනවා. පස්සම්බනේ. අතරමැදි මොන විදිහින් හරි හැරලන්න කිව්වොත් ආයෝ ආයෝ ගැම්මක් ගන්න. මේකට කියනවා කාය සංස්කාර කියලා. මේක වෙන්නේ නැහැ කියනවා මේ බලන සංස්කාරයේ දිහා කාය සංස්කාරව මොකක් කරයි මේක දිහා බලාගෙන ඉන්න බැරි නම් හිත කතා කරන එක නැතුව හිත කතා කිරීම කියන වචී සංඛාර තියෙනකම් කාය සංස්කාර සම්පති දෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙනෙහි කිරීම කරනවා ඊව වචී සංඛාර. මෙනෙහි කිරීම කරලා මෙනෙහි කිරීම නැතර වෙනකම් ගියාට පස්සේ තමයි ස්වභාවික උස්මට ඇවිල්ලා හද එක්කෙනෙක් සුවාංශනමක් ලියන්න උත්සාහ කරා. මම ඇතුල් වෙනවා පිට වෙනවා කිව්වා, ගන්නව හෙලනවා කිව්වා, ආනාපාන කිව්වා, කිටි කිටි වචන වලට ගියනොත් අන්තිමට ඒ වචනේත් කරදරයක් වුණා කියලා. ඒකට විතක්ක ਵਿਚාර තමයි මේ කතා කරන්නේ. අපි නම් කරනවා කියලා ඒක අපිට උදින් මුලින් උදව් වෙනවා. ඇත්තටම ආනාපානහිත යොදවන්න. පස්සේ ඒක නැතුව ඉබේ හුචි වෙනකොට මිනේ කිරිමකින් තොරව ආනාපාන වෙනකොට ඒ තමයි සංසිද්ධියම පටන් ගන්නයි. ඉතින් ඒක නිසා අටුවාචාරින් මහන්තේ අහනවා තුන්වෙනි පරාජිකාවේ විස්තර කතාවේ ආනාපාන කතාවේ. එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයේ ච අනුසති භාවනාවේදී ඇයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, චුල්ල රාහුල වාද සූත්‍රය වගේ තැන්වල කාය සංකාර සම්බන්ධයක් ගැන කතා කරලා තියෙනවා, චිත්ත සංකාර ගැන කතා කරලා නැහැ. ඒකල කියනවා අටුවාචාන් වහන්සේගේ මතය චිත්ත සංකාර තියෙනකන් කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා ඒක නොකිය අදහස් කරන්නේ කාය සංස්කාර සංසිඳනකොට අනිවාර්යයෙන්ම චිත්ත සංස්කාර සංසිඳලා තියෙන්න ඕනේ. කයෙහි යම් සංහිඳියාවක් එන්න නම්, ක්‍රියාවේ යම් සංහිඳියාවක් එන්න නම් ඇතුළත කතාව නතරලා තියෙනවා. ඒක නිසා අපි කියනවා භාවනාවේ ප්‍රතිඵල ගන්න ඕන නම් කතා කරන්න එපා. ඒක නරක විදියට බෙල්ල දෙන්න පුළුවන්. බුදුන් පඬිස්සවාංශ කියනවා මේ පරියංකයට යන්න ඉස්සෙල්ලා කවුරුත් එක්ක විනාඩි 5ක් කතා කරලා යන්න කියනවා පරියංකයට. ඔය කතා කරපු එක විතරක් විනාඩි 10ක් හිත ඇතුලේ කතාවේ යනවා ඉඳගත්තර පස්සේ. ඒ තරම්ම මේ කතාව ඇතුළත කතාවට උදව් කරනවා. ඒ නිසා පුළුවන් තරම් කතා නොකර ඇතුළත කතාවත් අඩු කරගත්තොත් වෙන පස්සම්බණයක් දැක්කනම් කාය සංඛාරවල පැහැදිලි කතාවක් වෙනවා. එතකොට වචී සංඛාරවල සංසිද්ධිමක් වෙලා තියෙනවා. එහෙමම යන්න ආරින්. මෙනෙහි කරන්නවත් යන්න එපා. එතකොට පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමීති සික්කති කියලා අර සංසිධීමේ එනකොට සංඥා වේදනාවල වැඩිවීමක් වෙනවා. අපේ හිත හොඳට සංසිධීගෙන එනකොට හිත සති ආදී ධර්ම ප්‍රනීත වෙනකොට නානා ප්‍රකාර සංඥා නානා වේදනා එන්න පටන් ගන්නවා. ඇදිච්ච රබම්බෙරයක් වගේ. හෘදේ වස්තු ගැහෙනවා තේිනවා, නියපොතුල ගැස්මක් තේිනවා, කන්සිලුල ගැස්මක් තේිනවා, ඇස්කෙවිනුල ගැස්මක් තේිනවා, නහයයට පනෝ නලිනවා, මස්පිඩු නටනවා, කපුළු නලිනවා, ඔළුව උඩ සුලිසුලන් එනවා, নানা ප්‍රකාර සේලා. ඒක අර කාය සංඛාර සංසිඳිලා හොඳට හිත තැම්පත් වෙනකොට පිරිසිදු වතුරක උලන් මැදි නැතුව තියෙන පිරිසිදු වතුරක ඒගොඩ ඉවර හොඳට බිලිඹු වෙන්නා වගේ කවදාහකවත් නැතුව තමන්ගේ ඇඟේ වෙන සංඥා සහ වේදනා මේවට කියනවා චිත්ත සංඛාරකය පේන පටන් ගන්න. දැන් හරියට මේ ඉසාලාව කවුරු හරි අතු ගන්න ගිහිල්ලා අතු ගාලා එක්කෙනෙක් ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා මේ කාපට් එක යට බලනවා. කාපට් එක යටදී ඉතාම සියුම් දූවිලි වගේ අතුගෑවට කාපට් එක උටින් හරි. ඔය කාපට් එක උස්සලා බැලුවොත් වෙන ඉතාලම සිවුම් දූවිලි වගේක් තියෙන. ඒ වගේ තමයි කාය සංකාර නැති වුණාට පස්සේ, අඩු වුණාට පස්සේ, ඉදිරිය ඇරියට පස්සේ ඇතුලේ යන වේදනා සංඥා දෙක වැඩ කරන හැටි පේන්න පටන් ගන්නවා. ඒ කවදාකවත් සමිත දමිත තත්වයක් නෑ, අදාන්ත තත්වයක් තියෙන. කිසි කෙනෙකුට සතුටක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා කාය සංකාර සම්දිනුවට දැනගන්න ඉස්සරහට වේදනා වගේක් වැඩි වෙයි. වැඩිවීම නෙවෙයි වෙන්නේ. ඒ වගේ තියෙන උද්දීපනේ වැඩි වෙලා සංවේදී භාවයේ වැඩි වෙලා හරියට වනමුකේ පාදපුවාම තුවාලයක් හොදන්න තුවාලේ සෝදපුවාම රිදෙන වැඩි. රබානේ හැම ඇදුනහම තට්ටු කරපුවාම රැව් බිරැව් සද්ද වැඩි. වීණාවක් කරන හරියට තත සුසර කරපුවාම තට්ටු කරගම් ගාල සද්දයක් වෙනවා. අරක බොල් වෙනකොට වීණාවේ ඇදිලා නැත්නම් එන්නේ නැහැ. අපි ඉන්ද්‍රිය ධර්ම හොඳට ප්‍රනීත වෙනවා. එතකොට මේ තමයි දොස්තර කෙනෙක් ඕනේ ඇඟේ ලෙඩ ඔක්කොම තීරෙනවා. ඇඟ පිළිබඳව පුදුමාකාර දැනුමක් එනවා. මේ පරිසරය හොඳද, මේ ආහාර හොඳද ඔක්කොම තීරෙන පරිදි මේක අපිට පුරුදු නැහැනේ. අපි අහන්නේ දොස්තර කෙනේ ඇඟට හොඳද? දොස්තර ගඟවත් දන්නේ අඩුවන්නේ. ඔය අනුන්ගේ ඇඟවල නේ බල බල ඉන්නුටින් ලැන්දනක. දොස්තර ඇඟ බලන්නේ දොස්තර කෙනෝන මහත්යවන්. අපි ඇඟ බලනකොට නම් අයියා වගේ කතා කරනවා. හැබැයි රූපකරණ ටික නැත්තම් උඳ අඳගොළු බීරි. අද තියෙන හදලා තියෙන උපකරණ ටික නැත්තම් ඔය ටෙක්නීෂියන්ස්ලා ටික නැත්තම් දොස්තර වෙනවා. උත්තර නෙවෙයි දොස්තර වෙනවා. ඉතින් පුළුවන් තරම් උපකරණ හදාන්න අරකට දිය දික් කරපන් කියනවා, මේකට කුත්තු කරපන් කියනවා, අරක පද කරපන් කියනවා, මේක කරපන් කියනවා. අපේ ආමුදු කෙනෙක් ගිහිල්ලා ඒ වගේ පරීක්ෂණයක් කරන්න කියලා කියලා තියෙනවා බබාට මාස 3යි කියලා බඩේ. නම්බරේ පොඩ්ඩක් වැරදිලා. බබෙක් කම්මෙන්. අයියෝ. ඔය ඔය කාරණා මේ තමන්ගේ ඇඟ තමන්ට තේරෙන්නේ නැත්නම් අපි දොස්තර ගාවට ගියොත් පිස්සු ඩබල්. හොඳට භාවනා කරන එකට තේරෙනවා මට ඇඟ තියෙන්නේ පිත කිපිලාද, සෙම කිපිලාද. අපි ඔය දන්නේ නේ දැන් අපි වන ඖෂධයක් අඳුරන්නේ. එන වේදනාවක් දන්නේ. ඒක එකනට දිව දෙක් කළා පුරුදු කළා. සරුවචනාංශය අපිට මේ කැලේට යන්න කියන්නේ මොකටේ? කියලා හොඳට ගිල භාවනා කරා අපිට තේරෙයි තවොඩ්ඩකින් වහින්නෙනවයි කියලා. ඒකටයි කවුරුත් මේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියන්නේ ඕනේ නැහැ. ඒක උඩට තේරෙයි වැස්සෙනකොට මේ රුමැටික් පේන්ස් එනවා. කකුල් වල අමාරුවක් එනවා. ඒක උග ස්වභාවෙනේ. අනිත් වගේ මේ වේදනා සංඥා දෙක වැඩ කරන්න පටන් ගත්තා. මුදුවට වයලින් එක ටියුන් කරා වගේ තට්ටු කරපු ගමන් ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර බයයි. එයාට හිතෙන්නේ ලෙඩ වැඩි වෙලයි කියලා. එයාට හිතෙන්නේ වෙන්ද නැති රෝග ලක්ෂණ මතුවෙලයි කියලා. ඒක හරියට කියනවා බඩදරු වෙච්චාම මට නම් වෙලා නැහැ. මම ප්‍රත්‍යක්ෂ නෙවෙයි කියන්නේ මේ අහපු එකක්. බබා මෝරනකොට උදේ පාන්දර වමන යන්න පටන් ගන්නවා කිය. ආහාර අරුචි වෙනවා කියලා. මොකද අර බබාගේ විස බීජයත් එනවනේ එළියට දැන් අපද්‍රව්‍ය. එතකොට දුක දුක වෙනවා. ඒකට තමයි දොළ දුක කියන්නේ. දුක දෙකුණ වෙනවා. ඉතින් අම්මා මේක සතුටු වෙනවා නම් මගේ බඩේ පිරිසිදු පිරිසිදු කරත බබෙක් ඉන්නවා කියලා අම්මා හොඳට දරුග බාරසහ කරනවා. දොළ දුක සතුටට ගන්නවා. ඉතින් අටුවාචාන් වහන්සේ කියනවා අම්මා වෛශ්‍යාවක් නම් අම්මා දන්නවා බබෙක් හම්බෙච්ච ගා රූපේ වැහැරෙනවා. මේ බඩේ ඉන්න එකන විජාට ගබ්ස කරන්න ඕනේ. එයාට දොළ දුක මහා කරදරයක් වෛශ්‍යාවට. එයා ඉක්මනට ගිහිල්ලා කියනවා මේක ගබ්ස කරන්න ඕනේ. රාජමහේෂිකාවකට ලොකු ප්‍රණීත දෙයක් තමයි මම රජුරුන් නිසා මා පිළිසිඳගත් දැන් මම මහේෂිකාවක් වෙනවා මගේ දරුවා රජ වෙනවායි කියලා අරක බොහෝ මාරසාවෙන් රකින්නවා. ඔගේ භාවනා කරනකොට ඉනේ මේ වේදනා සංඥා දෙක දිහා අයෝනිසමනස්කාරයෙන් බැලුවොත් එයා හිතනවා ඉන්නේ ඉන්නේ ලෙඩ වැඩි වෙනවා. කවදාකවත් නැති කැක්කුම් පිපුරුම් එන්න පටන් අරන් තියෙනවා. මේක භාවනාවෙන් ආපේක අද්ද නැත්නම් ආපිත් හැමද කියලා ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා. මොකද මේක නැවත නැවත කරනවා නම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ පස්සම්බයං නෑ පස්සම්බයනේ චිත්ත සංකාර පටිසංවේදී තමන්ගේ හිතේ ඇතුලේ තියෙන වේදනා සංඥා දෙක දකිමින් දනිමින් භවනා කරන. ඒකට ආනපනෙ නෑ. ආනපනෙ ගෙවිලා. මේ කය ඇදිච්ච රබම්බෙරයක් වගේ. මේ කය හොඳට ටියුන් කරපු වීණාවක් වගේ. හොඳට තේරෙන්න පටන් ගන්නවා මේක ස්වභාවයත් එක්ක සම්සන්දණය වෙනවා. එතකොට පාලනයක් නෑ හැබැයි තේරෙනවා හොඳම සෞඛ්‍ය සම්පන්නයි කිය. ඊට පස්සේ තමයි නැත්තම් චිත්ත සංකාර පරිසංවේදී කියලා හිතේ සංස්කාර නැත්තම් කාය සංකාර නෙවෙයි වචී සංකාර නෙවෙයි චිත්ත සංකාර දැනගන්නා සුළුව භාවනා කරන්න තමයි සුත්තමේ ඥානෙ ඉල්ලන්නේ මේ කොටිස ස්වාමීන් වහන්සේ. කැසුවිරු කෙනෙක් නම් දන්නවා භවනා කරගෙන යනකොට මේ වගේ මොනවදෝ නැති දේවල් ඇවිස්සුනා වගේ පේනවා. ඒක හැබැයි සංවේදී භාවයේ වැඩිවීමක් අපේ ලොකු සාධකුවේ හිතේ ප්‍රනීත භාවයේ වැඩිවීමක්. ඒක සිද්ධ වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම පහම එක රස වෙච්ච වෙලාවට විතරයි. ඔක්කොම එක දෙයකට යොමු වෙච්ච වෙලාවේ මුළු කයම පුදුමාකාර විදියට නිකන් කැට් ස්කෑන් එකකට දැම්මා වගේ තේරෙන්න පටන් ගන්නවා. මෙතන යමාරු දෙන්නේ, මෙතන කැක්කුම තියෙන්නේ, මේක උදේට, මේක අවදට, මේකට කැමරට පෙර, මේක කැමරට පසු. උන්ට ලස්සනට පේනවා. හැබැයි තේරෙනවා මේක කයින්ම තනිප කරගන්නවා. මොන බෙහෙතක් දැම්මත් මේක අවුල් වෙනවා කියලා. මේකට කියනවා ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. Tamanට ලෙඩ සනීප කරන්න ඕන නම් හිතන්න විතරයි ඕනේ. මුදුවටම ලෙඩේට හිත දාන්න. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ වාත අමාරුව. දැන් ඇවිල්ලා තියෙන්නේ උණක්. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඒක දැක ඒක දකින්න ඕනේ. භාවනාවෙම නැත්තම් කය දැකලා ඒ පිළිගන්නා සුළුවට හිටියොත් ඇඟෙම්ම බේසසෝ කළ දෙනවා. ඒක හොඳටම කියනවා ඔය අනුසුරුදායක ඖෂධ පාවිච්චි කරන කට්ටිය ඔය මත් වීම වෙන්නේ ඖෂධෙන් නෙවෙයි ඖෂධෙන් මත් වෙයි කියන සංඥාවෙන් තමයි මත් වෙන්නේ. ඒ නිසා යාට දුන්නොත් කුඩුමුලක් කියලා වෙන මුලක් ඒකත් ගාලා උට සූර වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ උට තේරෙනවා නෑ බඩු ෂුවර් නෑ කියලා. ඒක බාල කරලා ඒක බාල නෙවෙයි මොකක්වත් දීලා නෑ. දීලා තියෙන්නේ ටැල්කම් පවුඩර් ටික. ඒත් සූර වෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ බේත් ගන්න ගියාම දොස්තර දෙන්නේ ගොඩාක් ප්ලාසිබෝ. මොකද හාමුදුරුවෝ බොරු කියන්නේ. හාමුදුරුවෝ හරි ලේසියට බේත් ගන්න යනවා. නිකන් ඉන්න ඕනෑට. ගිලාන කස්ස අනාපත්ති කියලා ආනා ස්වාමීන් ආනා ස්වාමීන් බෙලිඩ හැදුණා පස්සේ රැට කෑවට කවන්නේ නැද්ද කියලා. ඒ මොකද ලෙඩ මුවාවෙන් හරි රැට කණ්ඩායි යවන්නේ. ඒ බුදුරජාණන්සේ කියනවා ලෙඩ වුණත් මරණත් කණ්ඩිපයි. හරි අප්ස. ආනෝ දොස්තරට බැරිද බුදු ආමරුගේ පිට උඩින් ගිහිල්ලා ලෙඩ විච්චාම කණ්ඩ ඕනේ කියලා හදාගන්න. මොකද ඒකට ලෙඩ වෙන්න මේ බය. ඉන්සයි දොස්තරල කතා කරලා කියනවා මයි ළඟට එන බෝලෙ හාමුදුරුන්ට ලෙඩ නෑ ස්වාමීන් වහන්සේ. ඒ ලෙඩක් නැති එක තමයි ලෙඩේ. ඉතින් අපිත් ওই බොරු බේතක් දීලා පිටත් කරනවා. ඔය මේ හොඳට මේ හිටපු ලොකුම දොස්තර මහත්තයා නම් මතක් වෙන්නේ නෑ. හොඳ පිටු ඔපරේෂන් දොස්තර ධම්මචන්ද හාමුදුරන්ට පැවරුමක් කරලා දිනවා. අනේ ස්වාමීන් වහන්සේ ඕනේ ලාක එන්න ඔබ වහන්සේලා මේ කරනොත් අපිට කරන්න බෑ. අපි දන්න සාහතරයක් තියෙනවා කියලා දෙන්න. ඉතින් මේ සාංශේ යනවා බෙහෙත් කියන. ඊට පස්සේ කියනවලු මොකද්ද ලෙඩේ? ධම්මචන්ද හරියටම පසුබිමට සාපේක්ෂව කතා කරනවා. නම් මනන්න ලෙඩේ කියනවා. මේ මයි ළඟට එන හාමුදුරන්ට කවම කවදාකවත් ලෙඩේ කියන්න තේරෙන්නේ නෑනේ. ඇයි හාමුදුරුවෝ අහුව ආවේ කියලා ඇහුවොත් මත් වාඩි වෙන්නකො මේ පළවෙනියෙම තියෙන දුක්ඛ සත්‍ය ඊගල් තියෙන්නේ වේදනාව පිට මේ සමුදය සත්‍ය ඊට පස්සේ තියෙන්නේ නිරෝධ සත්‍ය ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග වලට පටන් ගන්නකොට සම්මා දිට්ඨි වලින් පටන් ගන්නකොට ඉතින් හාමුදුරු අහගෙන ඉන්න මත් ස්වාමීන් වැඩි මොකටද ඒ ක්ලිනික් එකට යන්න ඕනේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ ක්ලිනික් එකට ගිහලා දොස්තරට උපදෙස් දෙනවා ආවේ ඇයි කියවට දන්නේ නැල්ලු ඉතින් ලෙඩක් දාලා බේතක් දෙන්න වෙනවා. ලෙඩක් මොකක් හරි දාලා පිස්සු බල්ලන්ට පිස්සු වල ඇද්දලා බේත් දෙන්න. සනීප වෙන්න ඕන නම් සතහට වෙන බව දුකට වේදානන්. සරුවචංශයේ කියලා තියෙනවා මේ සියලුම දෙයට බේත මෙතන තියෙනවා. ගමන්ට ඕනේ බේත සංස්කරණය කරගන්න එක ඇඟ දන්නවා. ඒකට හොඳට ඇඟට විවේක දෙන්න, පෙන්නලා දෙන්න දැන් තියෙන්නේ මෙන්න මේ ගාය කියලා. ගායට නටන් දෙපා, ගාය දිහා බලන්නේ ඉන්න. ඒකම තමයි බේද. ওই කිසිම බේදකින් අපිට මේ ඇඟේ මොකුත් වෙන්නේ නැහැ. ඇඟේ වෙන්නේ රසායනික ද්‍රව්‍ය අප්සෙට් වෙන එක විතරයි. ඇඟෙන් තමයි සෝසේවා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පස්සම්බයන් කාය සංඛාරං, පස්සම්බයන් චිත්ත සංඛාරං වලට යනකොට මේ පස්සම්බනේ කියන වචනය තමයි රෝගසෝ කිරීම කරන්නේ. ඒක බොජ්ජංග ධර්ම වල තියෙන්නේ. පස්සද්දි සම්බොජ්ජංගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පස්සද්ධි සම්බොජ්ජංගේ වෙන්නේ බොජ්ජංග ධර්මවල විතරයි. ඒකයි ඒක කියනකොට ලෙඩ තනිපෙන්නේ. ඇහුණත් ලෙඩ තනිපෙන්නේ. කලබල වෙන්න බා ලෙඩක් වෙච්චාම එහෙම බලානේ ඉඳ බලානිනකොට ඇගෙම්ම ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය හදා ගන්නවා. මැරෙනවනම් මැරෙනවා. ඉතින් ආයෝක තියෙළුමේ මම මේ අමරණීය වෙන්න කතා කරනව නෙවෙයි. එහෙම නැත්තම් බුදුරජාණන්සේ කොහොමද අපිට කැලේට යන්න කියන්නේ? එහෙමනම් කියාවිනේ දොස්තරගේ ටෙලිෆෝන් නම්බර් එක ලියාගෙන යන්න ඇම්බියුලන්ස් එකක් එනල්ලා මෙතන ගේට්ව ළඟ තියන්න. එහෙම නැත්නම් ගිනිනේ වුණාම දාවත් ගෙනල්ලා ලඩු ගන්න ගේ ඇතුලේ ගිනිනවන එකක්වත් ගෙනත් යන්න කියලා කිසිම තැනක ත්‍රිපිටකයේ තියනවාද? දන්නව හරියට භාවනාව යනවා නම් පසම්බයන් චිත්ත සංඛාරයන් යනවා නම් ඒක පිළිගන්න කැමති නම් ඒක විතරයි ඇඟෙන් එන දුක විඳිනවා විතර ලෙඩ රෝග ලක්ෂණ විඳිනවා විතර ඒක කෙලින්ම දුක්ඛ සත්‍යමයි. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යමයි. ඉතින් ඒක තේරෙනකොට තියෙනවා මේ ලෙඩ රෝග ලක්ෂණ දැකලා මොන දුන්නා නම් ඉල්ල සෝවියෙන් පටන් ගන්න. ඒක ඇත්තට මේ භාවනා වැඩමුළුවට අතිරේක කතාවක්. යම් වෙලාවක මේ චිත්ත සංකාර පරිසංවේදී හිතේ ඇති වෙන සංඥා වේදනා දෙක දක්නාසුලෝ භාවනා කෙරුවොත් ඊගාට එනවා පස්සම්බයන් චිත්ත සංකාරං අසසිස්සාමිති සික්කති. ඒ අවිසිච්ච චිත්ත සංකාර අර මැජික් ජායක වගේ කොල්ලල නතර කරපුවම එහෙම tempat. tempat වෙනවා කියලා කියන්නේ ඒ රෝග ලක්ෂණ නැති වෙනවා, ලෙඩේ නැති වෙනවා. ඉතින් වා පුංචි පුංචි වට අද්දකලා බැලුවත් යාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට යා වේදනානුපස්සනාවේ සුඛපටි සංවේදී බීජපටි සංවේදී සුඛපටි සංවේදී උනාට පස්සේ මේ චිත්ත සංඛාර පිළිබඳ අවදියක් ඇති වෙනවා යෝගාවදිනේ. අන්නේ අවදිය පිළිබඳ සුතයක් තියෙනවා නම් සුතවතාට තීරණ පටන් ගන්න මේ භාවනා වැඩපිළිවෙල අනේකට මුළු ඇඟම මසාජ් කරනවා, මුළු ඇඟම අභ්‍යංගනය කරනවා, මුළු ඇඟම කාර් එකක් සර්විස් කරනවා වගේ සර්විස් කරනවා. ඒ නැගිටින්නේ ඉඳගත්තට වැඩිය බොහොම සෞඛ්‍ය සම්පන්න මිනිසෙක්. එයා ඊට ඉස්සෙල්ලා මුළු කයම බුදුන බුදුහාමුදුරන්ගේ ධර්මයට සංඝයාට ඒකල ඇඟේ පුදුමාකාර මසාජ් කිලි තෙල් ගාලා අතහැරිලි කර කිවිලි ඇඹරිලි භාවනා කරනකොට බුදුන් විදිහ කරනවා. කවුරු හරි නිකන් සම්භාහන මැදිහත්තාන ගියා වගේ කරලා දෙනවා. ඉතින් ඒ ටික කරන්න දෙන්නේ නැහනේ අපි. ඒ ටික කරන්න ඉස්සර නැගිටලා දුවනු. ඉතින් ඒකට බාගෙට කරනකොට ඒක නැගිටලා ගියාම ඒ ප්‍රතිකාර ඉවර වෙන්නේ නැහැ. කවදා හරි ඉවර වෙනකම්ම බලාන හිටියොත් සද්ධා වැඩෙනවා, වීරිය වැඩෙනවා, සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, ප්‍රතිශක්තිය වැඩෙනවා. ඔය ලෙඩ ආපු තරමට මැරෙන්නේ නැහැ. පොඩ්ඩ හිටපන් කියනවා. අතරමඟ නතර කෙරුවොත් දැන් අපිට ඔය දොස්තර මහත්තයෙක් හම්බෙන්න බෙහෙත් ගියාම බෙහෙත් දුන්නා මේ අදිනවනේ බෙහෙත් ප්‍රති මෙච්චරක් තියෙනවා මේක මෙච්චර කැමට පස්සේ මේ වාගේ දවස් 8ක්. එහෙම නැත්නම් වාර 8ක් බොන්න කියලා. එදැයි අපි ලෙඩේ තනිප වෙනකොටම අරක නැත කළා. බෙහෙත් ඉවර කරන්නේ නැහැ. සම්පූර්ණ අවුලක් වෙන්නේ. එහෙම නැත්නම් ගමනක් යන්න තියනවා කියලා අටේ මෙව එක දවසක් බීලා යනවා. දැන් ඉතින් වැඩි අතරමඟදී බොන්න බැරි හින්දා ඔක්කොම බෙහෙත් බොනවා. ඉතින් අන්තිමට එහෙම් පුපුරනවා, මෙහෙන් කැක්කුම, මෙහෙන් දඟලනවා. ඉතින් දොස්තර මහත්තයා ගියාට පස්සේ කියපුවාම කියනවා මේ බෑනි දොස්තර මහත්තයා ධර්ම දාම කර කර ඉන්න බැරි නිසා මම ඔක්කොම එකවර බෙහෙත් බිව්වා. අම්මෝ ස්වාමීන් වහන්සේ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒ බෙහෙත් වල මාත්‍රාවක් තියෙනවානේ. මාත්‍රාව පැනපු ගමන් බෙහෙත විසක්. ජීව වණිතමා කියලා තියෙනවා හැම විසක්ම බෙහෙතක්. හැම බෙහෙතක්ම විසක්. මාත්‍රාව වැරදුනොත් ඉවරයි. මේ මාත්‍රාවට තමයි දෙන්නේ. ඒ වගේ තමයි මේ කයේ සංහිඳියාව මේ පස්සම්බනේ ලක්ෂ වාරයක් වෙන්න දෙන්න ඕනේ. වෙන්න දෙන්න තු අතරමඟදී නෑ නෑ මට නම් විශ්වාස නෑ මේක අන්තභාගයට එන්න හදනවද දන්නෙත් නෑ. කොර වෙන්න එන්න දන්නෙත් නෑ. අතර කහනවා, මෙතන දඟලනවා, මේ කූඹි දුවනවා, මේ තෙමිනවා, වහිනවා වගේ පේනවා කියලා මේ චෝදනා කෙරුවොත් අපි ඒකේ වෙන්නේ අර ස්වභාවික healing effect එක. එහෙම නැත්නම් සුවසේවාව නතර කරනවා. ඉතින් ඔය කැලයක් රැගෙන හිටියල පුංචි ගමරාලයි ලොකු ගමරාලයි කියලා දෙන්නේ. ඉතින් ලොකු ගමරාල ඇවිල්ලිවලා බයයිලු. පුංචි ගමරාල බය නැතිලු. එතකොට පුංචි ගමරාල හේන රකින්න ගිය වාරදී ගෙදර එනකොට දත් ටික ලස්සනට මැදලා හරියට නිකන් ඩෙන්ටිස් කෙනෙක් සුද්ධ කළා වගේ තියෙනවා. ඉතින් මහ ගමරාල ඇවිල්ලා ලොකු ගමරාල මලිය මොකද මේ දත් වලින් ඊර්වසිකවල මම ඔය දඩමස් කාලා බුදියා ගත්තාට පස්සේ කට අරගෙන ඉනකොට යකෙක් ඇවිල්ලා දත් ඔක්කොම ගලවලා මැද තියෙන මස් ඔක්කොම ටික කාලා ලස්සනට දත් ටික අහයි කියලා ගියයි කියලා. ඉතින් පොඩි ලොකු ගමරාලෙකෙත් දත් බෙරිත්තිලා අරන් තියෙන්නේ බුලත් ටික කාලා. ඉතින් දන්නේ නැද්ද නිකන්. ඇවරි වත්තක් තියෙන්නේ. මූත් කරපු දේ මස් කාලා ගිහිල්ලා කට අරගෙන බුදියා ගත්තා. බුදිය යකා හිමීටල දත් දෙකක් ගලවන්න බුට ඇහැරුණා. බයට. දකා හැම තැනම දත් හිටවලා ගියා. නෙගිටල බණ්ඩ මූණ පුරා දත් හිටවලා මොකද අරුවට වැඩේ කරගන්න තියලා නෑ පහුවෙන්ද පුංචි කමරයි මොකද අයියා වුනේ කියලා අනේ බලාපංකෝ මයියා මල්ලියා මගට ඇවිල්ලා දත් දත් අයි කරගෙන යනකොට මට ඇහෙනවා මම බයිලා කෑ ගැහුවා අර දත් අර ගෙදර ගිහින් යන්න දත් ඌ හැමතැනම හිටවලා ගිහිල්ලා අපිටත් ඒ ටික තමයි වෙන්නේ කොහොම කනවනම් කාපන් මොක හයි කරලා දෙන්න අරින්ද සම්පූර්ණ වෙන කෙනෙක් නැගිටින්න මේ සංඥා වේදනා දෙක තේරුම් ගන්න පටන් ගත්තොත් මේ ඔක්කොම වැඩ කරන්නේ පෙර ආත්මවලින් ගිනවපු කර්ම ශක්තිය වල හැටියට. එහෙම නැත්නම් මේ ජීවිතයේ ඇබ්බැහි වල හැටියට. එහෙම නැත්නම් මම මගේ පෞරුෂත්ව ලක්ෂණ වල හැටියට. ඉතින් මරණයේදීත් ওই වගේ එකක් ඇවිල්ලා තමයි අපි අරයි යන්නේ. කවුරු ගෙනියනවත් දන්නේ නැහැ. ඉතින් මේකට හොඳට මැරෙන්න ඉස්සෙල්ලා 3 4 සැරේ 5 6 සැරේ වෙනව නම් අපි ඊයේ පෙරද කතා කරපු වේදනා සංඥා විතරක් දැනගන්න බෑ. ඒ වේදනා සංඥා නානා ප්‍රකාර භූමිකා රංගපානකොට සංස්කාර දැනගෙන ඉන්න ඕනේ නටන්න නැතුව සකස් කිරීම කරන්න නැතුව චේතනා පහල කරන්න නැතුව එහෙම යන්න අරින් අපිට කරන්න බෑ. ඒ කරන්න බැරි කෙලස් නිසා. වැඩි ඉවරණකම් ඉන්න ඉස්බාසුවක් නෑ. හැබැයි මේ ලක්ෂ වාරයක් සුතේ ඇහෙනකොට මම මෙච්චර ළඟට ගිහිල්ලා තියෙනවා මට තේරිලා තියෙනවානේ මගේ නාඩි වැටෙනවා තේරෙනවා ගැහෙනවා තේරෙනවා නලියෙනවා තේරෙනවා කූඹි දුවන දේන කරබන කාය ජීවිත නිර්පේක්ෂක බලානින් එක සැරයක් බලන්දලා බෑ දෙකක් බලන්දලා බෑ නමුත් පළවෙනි සැරේ දැක්කට පස්සේ එයාට පෞරුෂත්වයක් එනවා දැන් නම් වැඩේ හරි මේක දිගට කරන්න ඕන කියලා හරියට පිහියක් එක සැරයක් ගලියේ ඉලුවට මැදෙන්නේ නැහැ එහාට මෙහාට එහාට මෙහාට කෝටි වාරයක් මැදින්න ඕන. අන්න ඒ වගේ මේකට කියනවා ආශේවන ප්‍රත්‍යය කියලා. ආශේවන ප්‍රත්‍යය කියලා කියන්නේ යම් වෙලාවක තමයි ඔක්කොම සංහිඳිලා මැරෙන්නේ මෙරිච්චවයි පිස්සු වෙන්න පිස්සු වෙච්චවයි කියලා ගිය දවසක ඉවරයක් වෙනවනේ දකින්නනේ බොහොම සාන්ත සුන්දර හමාරය. අනේ එදාට තේරෙනවා මේකට පින තියෙනවා මට භව සම්පත්තිය තියෙන හැබැයි මේක තව මදි. දිගට 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 කරන්න. එතකොට අර සංසාරයක් පුරා ගිනාපු වැරදි ඇබ්බැහි ගිනාපු වැරදි පුරුදු මේ අලුත් වැඩපිළිවෙල නිසා විනාශ වෙනවා. ඒකට කියනවා සංසාරි පුරා තිබුණු මෝහපටල එක චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. මේ සංස්කාරකරණයේ සංස්කාර පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඒක හොඳට රත් වුණාට පස්සේ මේ සිද්ධිය දිහා පූර්ණිකමණිකින් තොරව විනිශ්චයකින් තොරව මම මාගේ හැඟීමකින් තොරව බලාගෙන ඉන්න පුළුවන් නම් වෙන්න තියෙන හොඳම දේ තමයි වෙන්නේ. ඉතින් එතකොට තේරුම් අරගන්න අපි රූපේ පිළිබඳ සෑහෙන සුතමේ විතරක් නෙවෙයි අවබෝධයක් තියෙන්න ඕනේ. වේදනා පිළිබඳ සංඥා පිළිබඳව එතකොට තමයි අපිට පුළුවන් සංස්කාර වලට ඔබ පැත්තකට වෙන මුකුත් කරන්න එපා. ඕකද බලන්න ඉන්න කියලා. අපිට කුසිකර්මෙදී උගන්වනවා හරකෙක් වදනකොට වින්නපුකම් කරන්න හැටි. හරියට ගෑණියක් වදනකොට වින්නපුම්බ මොකද්ද කරන්නේ කියලා. දැන් ඒ වින්නුවට කියන්නේ ගොඩක් ඉන්න හරක් ඉන්න දැනගෙන හරක වදන දිහා ටීවී ස්ක්‍රීන් එකෙන් බලාගෙන ඉඳ වැස්සි අමාරුවකට පතුරුත් විතරක් අත දාන්න නැත්නම් අත දාන්න එපා. වැස්සි දාන්නව කරන්න ඕනේදී. අපි ගිහිල්ලා අත දැම්මොත් වැස්සි කලබල වෙනවා. මොකද ඒක විවේකයෙන් වෙන්න ඕන වැඩක් නෙමෙයි මේ ප්‍රසූතිය කියන එක. ඒක තිබිරිගේක වෙන්න ඕන එක. ඒ නිසා දැන් කියන්නේ ටීවී ස්ක්‍රීන් එකේ මොනිටර් කරන්න අවශ්‍ය වුණොත් විතරක් යන්න. නැත්නම් අත දාන්න යන්න එපා. ආන්නේ වගේ මේ ආනාපාන රැල්ලට වේදනාවක් ආපුවාම රාගයක් ආපුවාම ද්වේෂයක් ආපුවාම මෝහයක් ආපුවාම ඒක හැම ගෙවිල යනකම් බලන්න හිටියොත් පේනවා සංස්කාර නැත්නම් සංස්කරණේ නොකර සිටීමක් කිය. ඒකට කියනවා සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා. කිරිවනන්ද සූත්‍රයේ යේ ලෝකේ උපේ උපාදාන චේතස අදිඨානා බිනිවේතානෝසයතේ පජහන්තෝ විරමතින උපාදී අන්තෝ යං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා. ඉතින් මේක අනිච්ඡා සංඥා අපේ පොතේ අනිච්ච සංඥා කියලා ලිවිලා තියෙනවා එක එකත් හදන්නේ. අනිච්ච කියලා කියන්නේ නිට්ටි නෑ කියන එක. මෙතන කියන්නේ අනිච්ඡා කියලා ઈચ્છාවක් ඇති කරන්න එපයි කියලා කැමැත්තක් ඇති කරන්න එපා. ඔය යන දේ දිහා බලලා අත දාන්න එපා. එතකොට අත දාන්න උනොත් හැබැයිකට හෝ සංස්කාර පුරුද්දකට හෝ අනුසේ ධර්මයකට හෝ ඒ අත දැමීම පිළිබඳව අට්ටි යති හරායති ජිගුච්චති එතන නම්බුවකට ගන්න එපා. ඒක අතහැරලා දමන් පිළිකුල් කරපන්. ওই වැඩි යන වැඩේට අත දැම්මනම් කක්ක. විසංකාර වෙන්න අරින්. ওই දිහට යන්න අරින්නේ කියලා. ඉතින් අපි භාවනා කරන වෙලාවේදී කලාතුරකින් අපිට වෙලාවක් හම්බ වෙනවා. හුද්දටම භාවනාව යනවා මොන වෙනවද දන්නේ නැහැ. අපි මොනවත් කරන්නේත් නැහැ. කලබලියකුත් නැහැ. පශ්චාත්තාපිකුත් නැහැ. නැගිටතර පස්සේ තියෙන මොකද්දෝ වෙලා තිනවා යකා පුංචි කමරාලගේ දත් පිටේව වගේ ලස්සන දත් ටික හිටවලා තියෙනවා. අතරමැදි කලබල වෙලුවොත් මහ ලොකු කමරාලගේ වගේ කටපුරාම දත් තියෙනවා. වැඩි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා කියන බුරුම් භාෂාවෙන් ඉවසන්නා නිවන් දකි. මේ වැඩේට හිම යන්නනින්ද ස්වභාවිකව. එතකොට අවසාන ඵලය හොඳක් ඒකේදී මොකද්ද කරලා තියෙන්නේ මොකවත් නොකර හිටපේක තමයි. සංස්කාර වල තියෙන ගැඹුරුම භාවනා තමයි සුම්ම ඉරිනික හිටව. ඒක තමයි අපිට බැත්. ඒක එන්නේ හැබැයි රූප කර්මතානෙ නෙවෙයි. වේදනා සංඥාදී වල සංස්කාර වලට යනකොට යමක් නොකර ඉන්නකොට විඥාණයට යන්නේ තෝරපු බේරපු නැති තොරතුරු ඇති හැටි. සංස්කාර අත දාන්නේ නෑනේ. ඒකට කියනවා යථාව දර්ශනය යථා භූත දර්ශනය. එහෙම නැත්නම් ඇති හැටි දැකීම. ඒක තමයි බුදුරජාණන් අපිට පෙන්නන්නේ. මේ සංස්කාර පොඩ පෙරක දෝරු ගන්න නැතුව වෙන දෙයකට වෙන්න අරින්න තියෙනවා. එතකොට විඥානේ පළවෙනි වතාවට අස්පනා පිට වෙන දේ ඒ විදිහට දකින්න. අපි මෙතෙක්කල් විඥානේ දැක්කේ සංස්කාර විසින් ඇඳලා පෙන්නපු චිත්‍රයක්. විස්කන් වීවා. එහෙම නැත්නම් සංකර කරන ලද්දා. අන්නේ සංකර නොකර දකින්න නම් සමාහිතෝ භික්කවේ යථා භූතං ජානාති පස්සති කියලා බුදුදහමේ සඳහන්. සමාහිත හිතට විතරයි ඇති හැටිය දකින්න පුළුවන් වෙන්නේ. මේ තඨමන හිතට, අක කරන හිතට, විනිශ්චය කරන හිතට, තෝරන බේරණ හිතට කද්දාකත් ඇති හැටි පේන්නේ නැහැ. නිසා විඥාන යගේ කටයුතු පාලනය කරන්න යන්න ඕනේ සංස්කාර යගේ පියන් යගේ වුඳු පෙරක දෝරුවා. එහෙම නැත්නම් යගේ මුරකාරයා ගි වැඩ කැලල පොඩ්ඩක් නතර කෙරුවා නම් රජුරෝ කෙලින්ම රටවැසියත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට තේරෙනවා මේ අතපය කියන්නේ මොකද්ද, මන අප කියන්නේ මොකද්ද, අමන අප කියන්නේ මොකද්ද කියලා. අන්න එදාට තේරෙනවා අපිට දැන් හම්බෙලා තියෙන ටික හොඳටම ඇති නිවන් දකින්නත් සතුටු වෙන්නත්. ඔය සංස්කාර කියන බෑ 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 අපිට තව ත්‍රිපිටකේ මදි. එහෙම නැත්නම් අපිට අර දැනුම නැහැ. අර අභිඥා නැහැ. අර කයි මේකයි කියලා කවදාකවත් නැති දෙයක් එළියට දාලා අපි නිකන් අව탁සීරු කරනවා. එහෙම නැත්නම් මේ හැම භවනා කරන හැම කෙනෙකුටම නිවන් දකින්න ඕන ඔක්කොම ටික ලැබිලා තියෙනවා. කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද මේ සංස්කාර අවිද්‍යාවකින් පෝෂණය ලැබලා විඥාණයට බොරු ලනුවක් දෙනවා. සංස්කාර නතර වෙනකොට අවිද්‍යාව නිකන් මැරෙනවා. විඥාණයට යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා ඇති හැටි දකින්න පුළුවන්. ඒක දැක්කොත් ආයෙ එන්නේ නැහැ සංසාරෙට. මේ වනාගෙන කවාගෙන නටාගෙන මේ සංස්කරණය කරගෙන ගන්න හදන්නේ මොකද්ද? මේක ඇති හැටි දැක්කන. ඒ නිසා කියනවා සංස්කාර පිළිබඳව අට්ඨියති හරායති ජගුච්ඡති. අනිච්ච සංඥා කැමති වෙන්නේ එපා. එයා බැහැියට පැනලා දෙනවා. කොට පෙරකෝතු කම් කරනවා. ගණන් ගන්න එපා. එතකොට විඥානයේ නිකම්ම විඥානය කරන ෂටගති මායාවේ ගති ඔක්කොම ඉන්නේ යට ඇඳපු චිත්‍රය නිසා. ප්‍රകൃතිය දැක්කනම් විඥානය අහුවෙන්නේ හොරමුලක නායකෙක් අහුනා වගේ කියලා කියනවා. ඒ හොරමුලේ ඉන්න ඔක්කොම කෙලිකාරු ටික අල්ලනකොට නායකයා නිකම්ම හිලි වෙනවා. අසවලයි නායකයා කියලා කිව්වත් ඇති කේ. මොකද මේ මනුස්සයා රටේ සාමාන්‍ය මිනිහෙක් විදිහට හිටියට, නම්බුකාර මිනිහෙක් විදිහට හිටියට, එයා සාමාන්‍ය හොරකම් කරන්නේ. එයා කරන්නේ හොරමුලේ නාගය ප්‍රධානින්ට ඔපිනියන් දෙන එක. හැබැයි නඩුවක් ගියොත් වැඩිම දඩුවක් දෙන්නේ ඔපිනියන් දෙන එක. අපි මේ භාවනාදී විඥානයේ කෙලින්ම අල්ලන්නේ වාගේ. අපි අල්ලන්නේ රූප වේදනා සංඥා සංඛාර. යනකොට තේරෙනවා විඥානයේ යන්නේ මවණ ලද තොරතුරු ටිකක් නම් කටකතා ටිකක් නම් කේලම් ටිකක් නම් විඥානයේ දෙන හැම විනිශ්චයක්ම පක්ෂග්‍රාහී. එක්කෝ සාස්වත දිට්ඨියද එක්කෝ උච්ඡේද දිට්ඨියද. ඒ නිසා විඥානයේට ප්‍රകൃතිය දෙන්න අරින්ද ඒක වෙන්නේ අනායාසෙන් භාවනාවේ යනකොට. අනායාසෙන් සක්මනේ යනකොට. අනායාසෙන් හුස්ම ටික සංසිඳනකොට බත් කන හැම වෙලාවෙම අනායාසෙන් සතිය පිහිටනකොට. දක්මදින හැම වෙලාවෙම අනායාසයෙන් සතිය පිහිටවන්න. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ජීවත් වෙනා වගේ එකක්. රංගපෑමක්වත් කියාපෑමක්වත් නෙවෙයි. අන්න ඉදින්න තියෙන පටන් අර ගන්නවා අනී ගිය ආත්ම අපි කොච්චර පින් කරන්න ඇද්ද? අද මේ විදිහට ජීවිතයක් ගත කරන්නේ. ඒත් භවනා කරුවේ නැත්නම් අපි අතෘප්ති කරව මැරිලා යනවනේ. ඌනම මැරිලා යනවනේ. මේ ජීවිතේ දකින්නේ නැහෙනි පිරිච්ච ගතිය. ඒක දකින්න නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ බදා ගන්න දේවල් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ විදිහට මේක දකින්න ඕනේ. හැබැයි ඒක සුතමෙන් විතරක් බෑ. සුතමේ ඇතුව මෙන්න මේ මෙහෙවීම කරන්න ඕනේ. අන්නේ මෙහෙවීම කරනකොට බැලුවොත් පේනවා කියන මූල ධර්මයේ තියෙන. අපි දැන් කරන්නේ වෙන දෙයක්. බලන්නේ විපස්සනා කරන්නේ. අපි මේ කවුදෝ දීප දෙයකට අන්ධයර පානවා මිසක්කා බැලුවොත් පේනු බලන්න නම් සුතුමේ නැතුව මේ විදියට යොන්සමංස්කාර යෙදු කෙරුවොත් යෙදුවොත් වැඩි කල් යන්නේ අපි මෙතෙක් කල් බලපු වපර බැල්ම මොකද්ද කියලා තේරෙයි. ඒ වගේ මේක හදන්න කිසිම කෙනෙකුට උදව් කරන්න බැරි බව තේරෙයි. අපි ළඟ මේකට අඩුපාඩුකුත් නැති බව තේරෙයි. ඒ නිසා මේ දර්ශනය මේ යොන්සමංස්කාරය මේ පෙළගැස්ම ආවහම නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ. දැන් තේරෙනවා මේක තමයි පාර කියලා. ඒ නිසා මේ බණ අහගෙන හිටපු භාවනා කරපු සියලු දෙනාට තමන් මේ කරගෙන යන වැඩේ පිළිබඳව පමණක් විශ්වාසය ඇති වෙලා මේක නිත්‍යපතා ඉදිරියට කරගෙන යන්න ඒ අනුව මේ පහකට බෙදලා තිබ්බත් මේ නාම රූප දෙක අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්මදේශනාවලියත් දේශනාවත් දේශනාවලියත් සමාප්තියටපත් කරනවා. අහගෙන ඉපු සීල දෙනාට තෙරුවන් සරණයි.